আৰু এছ ডি মুতুকুমাৰণ মানে
ගුලාසනරුඩ කරු මන්ත්‍රීතුමනි මහත්මනි ඉතාම වැදගත් පනස්තන්තෝදරය ගෙනත් කියන එමුතුමා මේකට අපේ ප්‍රධානම හේතුලා තියෙන්නේ අධිවේග මහමාර්ග සම්බන්ධ කටයුතු කිරීමේදී ඒ වන්දේ මුදල් ළමාගමේදී අපි දැක්කා සමහර ප්‍රශ්න ප්‍රස්තන් කාර්ක සභාවට පවා ඇවිල්ලා තමයි ඔවුන් සම්මතයකට පත් කරගන්න පුළුවන් වුණේ ඒ වගේම අපි දකිනවා තක්කේරු කිරීම තුළ සමහර ඉඩම් තක්කේරු කිරීමේදී ඉඩම ලබා ගන්න පුජ්‍යලයා ශාස්ත්‍රීක වූ කාලෙ ගත්තේ හැබැයි තක්කේරු කරනකොට ඒ තක්කේරුව මේක දියුණු වුණාන් පස්සේ තක්කේරු වෙන්නේ ඒකකොට අර පුජ්‍යලයා දියුණු කාලේ තක්කේරු කියන්නේ ගහම විශාල වශයෙන් ප්‍රශ්න මත රචන විශේෂයෙන් මහවැලි ප්‍රදේශවල ගරු එමතුමනි නගරවල ඉඳන් ගත්තම ගල්නාව නගරය තඹුත්තේගම නගරය වයි ගත්තම නගර ඉදන් අවශ්‍ය අසුබ ගණන් වල තිබ්බ තත්ත්වයට වඩා අද ඉතා දියුණු තත්ත්වයක් තියෙනවා. හැබැයි තක්කේරු කරන්නේ මේ වර්තමාන තත්ත්වෙට. ඒකල ඒකල වරිපණම් බදු අය ගන්න ගියාම ඒ ඉඳන් හිමියෝ නැත්නම් කඩ හිමියෝ විශාල ප්‍රශ්නවලට මුහුණ දාන මොකද ලක්ෂ ගණන් වරිපණම් ඉල්ලීමිනි ඔවුන් අතර යන් ගැටුමක් ඇති වෙනවා. අපි දකින්නේ විශේෂයෙන් අණ්ඩාපති දිස්ත්‍රික්කයේ ගොවි ජනපදයක ජීවත් වෙන මහජන නියෝජිතයෙක් වශයෙන් අපි දකින මේ පනතේ විදේශයේ තියෙන විශාලම ප්‍රශ්නයක් තමයි මේ ඉඩම් හිමියා මේ ඉඩමේ පදිංචි වුණාට පස්සේ ඔහුගේ දරුවා සමහර වැඩිමහල් දරුවා යනවා රැකියාව සඳහා පිට පළාතකට නැත්නම් රජයේ රැකියාව කරනවා පිට නගරයකට ඇවිල්ලා පසු කාලක මේ දෙමෝපියෝ ආරක්ෂා කරන්නේ ඒ ඉඩම වගා කරන්නේ ඒකට සම්බන්ධ වෙන්නේ තමයි බාල සහෝදරයෙක් නැත්නම් බාර පුතෙක් නැත්නම් දියණියක්. හැබැයි ඒ දෙමෝපියෝ මෙහි පසුර්මය සඳහන් නොකර මිය ගියයින් පස්සේ අර ඉඩම සාක්ෂි කරපු අර තමන්ගේ දෙමෝපියන් සලකා බලපු ඒ පුජ්‍යලයාට නෙමෙයි මේ ඉඩම යන්නේ අයිති වෙන්නේ මේ තිබ්බ ක්‍රමය අනුව අපි දැක්කා මේ ඉඩම බෙදා දීමේදී අර කොළඹ ඉන්න සහෝදරයාටත් එන්න කියන නිලධාරී මේ සහෝදර සීරම ගෙන්න ඕනේ. ඒ අර සහෝදරයා ඉදිරිපිටම අර ඉඩම සාක්ෂිණ කළා මුන්දට ගයක් දොරක් හදාන ඉන්න පුජ්‍යලයාත් එක්ක ඉදිරිම කියනවා මේ ඉඩම අයිති අහවලාට. තමුසෙට කිසි අයිතියක් නැහැ කිව්වන් පස්සේ සමහරට අර සහෝදරයා මේක දෙන්න කැමති වුණත් ඒ සහෝදරයාගේ වැඩිමහල් සහෝදර බිරිඳ වූ පවුලේ අය මේ ඉඩමේ අයිතියට කටයුතු කරන්න උත්සාහ ගන්න
වෙන්නේ.
මොකද?
ජයභූම ඔප්පුවක් වෙන්න ඇති ඒ පුතේට අයිති.
නෑ නෑ එයාට ඔප්පු නෑනේ. පසුර්මි දීලා නෑනේ.
දැන් ඒකින්ද තමයි
හරි
ඉඩම් පණතක් ගෙනල්ලා ඒ සියලු කොන්දේසි ඉවත් කරලා සින්න කර දෙන්න හදන.
නෑ ඒක ඒක තමයි මේකේ තියෙන මේකේ තියෙන ඉතාම වැදගත් දේ තමයි අපි දකින්නේ ඔබතුමා මේ ගෙන අපේ යෝජනාවේ ඉතා වැදගත්. මේක මේ දිනත් අපි ප්‍රදේශම් දැක්කා සමහර වෙලාවට එක පවුලේ 3-4 දෙනා මියගිය පවස්ථා තියෙනවා. වගේම කාන්තාවන්ටත් ඒ සමායිතිය ලැබෙන්න මොකද දැන් පිරිමියාට විතර පමණක් නෙමෙයි සමහර පවුල් ඉන්නවා කාන්තාවෝ ඒ දෙමෝපියෝ රැක බලාගත්ත පවුල්. ඒ නිසා මම සන්තෝෂ වෙනවා ඔබතුමා මේකෙන් එනිත ඒ තත්ත්වයට ගිනීම ගැන. ඒ වගේම අපේ ප්‍රදේශවල සාමාන්‍ය කම්බද ප්‍රදේශවල තිත්තක් තියෙනවා වැඩිමහල් දරුවෝ අවාවියා වුණාම ඒ ළඟ තියෙන මේ ඉඩම පදිංචි සුදුසු ප්‍රදේශවිල්ලා ඒ වගේ ඉඩමක් හේනක් කොටාගෙන ඊට පස්සේ ගෑස් දොරක් හදාන පදිංචිල ඒවට සමහර කියනවා නාම්බංකොල්නි කියලා කියනවා සමහර ඊවට කියනවා මේ ඒ ඒ ඒ ප්‍රදේශෙල නැත්නම් මේ යට පදිංචි බෑනාකොල්නි කියලා කියනවා ඒ වගේ පෙදේ. හැබැයි ඌත් අවුරුදු 30-40 දැන් පරණ වෙලා. දැන් ඒවටත් ඉඩම් ගන්න ගියාම ඉඩම් කියන්නේ ඔප්පු නැතුනම ප්‍රශ්නය. ඒකෙන්ද මම ඔබතුමාගේ අවධානය යොමු කරනවා ඒ පිළිබඳවත්. එවැනි ඉඩම් පිළිබඳවත් තමුන්වහන්සේගේ ඔබතුමාගේ අවධානය යොමු කරලා ඒ සඳහා කටයුතු කරන්න. ඒ අතර අපි දකිනවා බොහෝ අවස්ථාවල නිලධාරි මේක 1840 අංක 12 දාන ඉඩම් පනතේ. එතන මානසිකත්වයේ තමයි සමහර නිලධාරීන් තියෙන්නේ. සමහර නිලධාරීන් ඒ පනත අනුවම දැයි සුද්දගේ තිබ්බ පනතමයි ඔබට ඉඩම අයිති නම් ඔබ මේකට ඔප්පක් පෙන්නපන් නැත්නම් සන්නසක් පෙන්නපන් ඔබ කොච්චර වගා කළත් ඔබ ශාස්ත්‍රීය කළත් ඒකට හේතුවක් නැහැ ඒක තමයි ඉල්ලුවේ ඒක තමයි අපේ සමහර මිනිස්සු අපි දකිනවා ඒ නිලධාරී සමහර නිලධාරී මේ පුජ්‍යලයා අනවත ඉඩම පදිංචිලා හිටියත් ඔහු ගෙයක් දොරක් හදාගෙන විදුලි අරගෙන අවශ්‍ය වගා කටයුතු කරන පුජ්‍යලයාගේ මූණටම කියනවා ඔයාට මේකේ අයිතියක් නැහැ ඔයාට කොහෙද මේකේ අයිතියක් තියෙන්නේ එහෙම කියලා ඒ පුජ්‍යලයා මානසික අතින් වැටීමට උත්සාහ ගන්න මම හිතන්නේ ඒ தත්ත්වය වෙනස් කිරීමට උත්සාහ ගන්න මම නිලධාරීන් දැනුවත් කරන්න ඕනේ ඒ වගේම අපි දකිනවා වන රක්ෂණය සම්බන්ධව සම්මන්ත්‍රණයේ අවධානය අපි කරන මීඩම් වල අපේ ප්‍රදේශයේ සමහර ඉඩම් මම දක්නවා අනුරාධපුර නගරයට කිට්ටු සමහර ප්‍රදේශවල සාලියපුර වගේ ප්‍රදේශවල අවුරුදු 50 60ට වඩා පදිංචි ප්‍රදේශයේ මිනිස්සු ගවල් දොරල් හදාගෙන හැබැයි වන රක්ෂණය මොකද කරන්නේ ඉඩම් මායින් කරලා තියෙනවා සමහර වැසිකිළියත් වන රක්ෂණයේ ලිඳත් වන රක්ෂණයේ විත්තිය ළඟින් තමයි මේ මායිම ගිහිලා තියෙන්නේ. සමහර විලයට වන වැසිකිළියට ගියත් නීති විරෝධී වතුර ගේන්න ගියත් නීති විරෝධී. ඒ නිසා ඒ අවස්ථාවේ සමහර එහෙම වුණාම මේක ඉතාම ගැටලුවක් මේ ප්‍රශ්නේ තදින්ම පවතිනවා මම හිතන්නේ අපේ ප්‍රදේශයේ හැම මහජන නිධිදේකම මේ සම්බන්ධව ඉල්ලීම් විසිර කළා මේක නිරවුල් කරලා දෙන්න කියලා මම හිතන්නේ අපි ඉල්ලීමක් කරනවා.
ගරු මන්ත්‍රීතුමා ඔබතුමාගේ ප්‍රදේශය මමත් නියෝජනය කරන්නේ දැන් ඔබතුමා අවුරුදු 22ක් විතර ආණ්ඩු කරා එතකොට වන සංරක්ෂණයේ ප්‍රශ්න මතුවෙන්නේ දැන් මේ අවුරුදු එකම මාට දැන් වන සංරක්ෂණ ප්‍රශ්න මතුවෙන්නේ ඕක මන්ත්‍රීතුමා මේ ඕක අතීත කතාවක් නෙමෙයි ඔබතුමාලගේ ආණ්ඩුව කාලේ තමයි වන රෝපණය වන ගාණි වැඩි කරනවා කියලා
අපි ඒ කාලෙත් මේ පිළිබඳව මගේ කතාවට බාධා කරන මෙතුම ගරු සභාපතිතුමනි මෙතුමාගේ ඔළුව හොඳ නෑ තාත්තට ගහපු පාරේ අමාරු ඔළුව මෙයාටත් තියෙනවා දෙකම දාවුත් කියලා බෙල්ලයි ඔළුවයි දෙකම දාවුත් කියලා ඒකයි නැද මම කතා කරේ මම කතා කරපු එක මෙතුමා දන්නවා අපි ඒ කාලේ පෞද්ගල කාලේ හැම අවස්ථාවකම මේ ගොවි හේංගවියන් පිළිබඳව හැම වෙලාවෙම අපි ප්‍රශ්න කරලා තියෙනවා අපේ ආණ්ඩුවත් තිබ්බ කියලා ඒ ප්‍රශ්න නෙමෙයි එහෙනම් අපි අහන්න තිබ්බනේ මෙතන මේ හිටපු අධිකරණ මැතිට මේ දඩේ අඩු කරන්න තිබ්බනේ කියලා එහෙම ඇවිවේ නැහැ නෙමෙයි තාත්තේකින්ද අපි මේ සෝනා ඉල්ලීමක් කරන්නේ මේ தත්ත්වය වෙනස් කිරීමට කටයුතු කරන්න කියලා. ඒ වගේම යාන්ත්‍රික ව්‍යාප්තිය. යාන්ත්‍රික ව්‍යාප්තියේ මම කියන්නේ තාම වන්දිකවින් කටයුතු කළා නම් මේ යාන්ත්‍රික විභාගයේ ගොවිදන් පරිදි ව්‍යාප්තියක වන්දිකවන් උත්සාහ කරනකොට ඒ තක්ෂේරුව තියෙන්නේ භූමියට විතරයි. ਉਹ පදිංචි භූමියට ਉਹ පදිංචි ගෙට මා හිතනවා ගොවියෙක් ඒ ප්‍රදේශයේ අත්තල්ල යනකොට ඔහුගේ පරිසරය වෙනස් වෙනවා. ඒ පරිසරය වෙනස් වෙනකොට මේ වෙනත් වෙන පරිසරයටත් යම් කිසි වන්දියක් ගැනීමට කටයුතු කරනවා නම් හොඳයි කියලා අපි හිතනවා. මොකද සහමුලින්ම අර තිබ්බ පරිසරය නෙමේ අවුරුදු 25ක් ජීවත් වුණ පරිසරය නෙමේ යන්නේ ඊට පස්සේ අලුත් පරිසරයකට. ඒ නිසා පරිසරය වෙන පිළිබඳ ඒ වගේම ඒ ගොවියෝ දැනට කල්ැතුව ඒ ප්‍රදේශයේ ඉඩම් පෙන්නලා ඔවුන් පදිංචි කිරීමට කටයුතු කරනවා නම් මම හිතන්නේ ඒකේදී මම ඒ වගේම තව ප්‍රශ්නයක් තියෙනවා ගරු ඇමතුමනි මේ ඉඩම් විශේෂයෙන් ගොවි ඉඩම් මේ ගොවි ඉඩම් දුන්නාම සමහර අය විකුණනවා මේක අහන්න දෙයක් නෙමෙයි හැබැයි මේ අපි හොඳට හොයලා බලපුවාම මේ ඉඩම විකුණන ඉඩම අරන් තියෙන්නේ ඉතාම දුක් මහන්සිලා සල්ලි උපයා ගත්ත පුජ්‍යලේ දැන් මේක තක්ෂේරු කරන මේ ලොකු සල්ලිකාරයෝ තමයි මේවා ගන්න කියලා. ඒක වැරදි. අපි දැක්කා ගම්වල දැන් මහවැලි අක්කර දෙකහමාර දුන්නට පස්සේ මේ මහවැලි අක්කර දෙකහමාර නොලබෙච්ච පුජ්‍යලියෝ කුලී වැඩ කරලා අර මිනිසුන්ගේ අදයට කුඹුරු කොටලා යම් කිසි ගොවිතැන් කරලා මහන්සිලා මේ ඉඩම් අරන් තියෙනවා. දැන් මේක දැන් පසුකාලෙක සමහර තැන්වලදී අර පියා දරුවන්ගේ කැමැත්ත පිට වික්ක ඉඩමට පියා නැතුණාම දරුවෝ අයිතිවාසයෙන් කියනවා. එතනයි ඝට්ටනයක් ඇතිවෙනවා. සමාජ ඝට්ටනයක් ඉදිරිදීදී බරපතල ලෙස මහවැලි ප්‍රදේශය ඇති වෙන්න ඉඩ තියෙනවා. ඒ නිසා ඒ ඉඩම් ගත්ත ගොවීන් තරුණයන්ට ඒක ඉඩම් ගත්තේ යම් කිසි සාධාරණත්වයක්. ඔවුන්ට ඒ ඉඩමට ඔප්පුවට අයිතියක් යන්න පුළුවන් සාධාරණත්වයක් හැදීමට තමුන්නාථගේ අවධානය යොමු වීමයි ඉල්ලා සිටින. මොකද මේක ඉතාමත් බරපතල ප්‍රශ්නයක් අපේ ප්‍රදේශයේදී ඉදිරියේදී ඇති වෙන. ඒ නිසා මම සන්තෝෂ වෙනවා තමුන්නාථේ. ඒ වගේම දැන් උතුරු නැගෙනහිර තිබ්බා යුද්ධයේදී, උතුරු නැගෙනහිර යුද්ධයේදී එහි ඉන්න ජනතාව ඒ ඉඩම් වලින් අයින් වෙලා ඉඩම් ප්‍රශ්නේ තියෙනවා. ඒ වගේ අපේ අණ්ඩාපුර දිස්ත්‍රික්කයේ මායින් ගම්මාන වශයෙන් අපි ඉඳ හඳුන්වපු සමහර ගම්මාන තියෙනවා. ඒ ගම්මාන වලින් ජනතාව ත්‍ස්තවාදීන්ගේ ප්‍රහාරයට බියේ කෙලින්ම ගම රට ඇතුළට ආවා. එතකොට අරව අවුරුදු 10ක් 15ක් වුණාට පස්සේ ඒ ප්‍රදේශ විශාල ගස් ඇති වුණා. ඇති වුණාට පස්සේ දැන් වනරක්ෂණය කියනවා ඒ පැත්තට කිට් වෙන්න දෙන්නේ නැහැ. මම හිතන්නේ මම සන්තෝෂ වෙනවා ඉඩම් අමාත්‍යංශයේ උපදේශකාර සභාවදී කතා කරලා කොරොප්පතානේ එක ගමකට ගිහිල්ලා ඒ උන්ට මට ළඟදි දරගන්න ලැබුණා. ඇවිල්ලා ඒවට ඉඩම් වලට ඔප්පු දෙන්න සූදානම්. ඒ වගේ තව ගොඩක් තියෙනවා. ඒව හොයලා ඒ පිළිබඳවත් තමුන්නාංශගේ අවධානය යොමු කරලා ඒ ඉඩම් වලට තමුන්නාංශගේ ඔප්පු ලබා දීමට කටයුතු කරන මිලමින් මා හිතන්නේ ගැහෙන කාලයක්. මම පාර්ලිමේන්තුවේ අවුරුදු 10යි 5යි ඊට ඉස්සෙල්ලා ඉඳන් මම හිතන්නේ මේ ප්‍රශ්නේ කැකෑරීම තිබ්බා. ඔබතුමාත්ම පෞද්ගලික කතා කළා. මේක ඔබතුමාගෙන අපි ඉතාම යෝජනාවක්. මේ යෝජනාවට අපි සහාය ලබා දෙන බව මම නොදිනු.
ස්තුතියි ගරු අජිත් මානප්‍රිය මන්තුමා. ඊට කලින් අපි ආනන්ද කුමාරසිරි මන්තුමා මුලසුන ගන්න.
ගරු මූලසනට මන්ත්‍රීතුමනි, අද පාර්ලිමේන්තුවේ 460 වන අධිකාරියක් වූ ඉඩම් අත්කර ගැනීමේ පනත සම්මත කරන කටයුතු කරන්නේ. මේකේ විශේෂයෙන්ම මාතර හම්බන්තොට අධිවේගී මාර්ගයට අත්පත් කරගන්නා ඉඩම් වලටත්, ඒ වගේම මධ්‍යම අධිවේගී මාර්ගයට වෙනුවෙන් අත්පත් කරගන්නා ඉඩම් වලටත් වන්දික ගෙවීම විශේෂ ක්‍රමයකට, ඒ කියන්නේ සුපර් ලාක් ලාක් මේ වන්දි ක්‍රමයට ඇතුළු වීම සඳහායි මේක කරන්නේ. ඉතින් මේක හොඳ වැඩක්. මොකද ඒ වන්දි ලබා ගන්නකොට ඒ පීඩනය වෙන පන්ති නැත්නම් ඉඩම් අහිමින අයට ඒක සයහිමරපත් වෙන්නේ නැත්නම් ලාක් කමිටුව සඳහා පැමිණිලි කරලා ඒකේ පරීක්ෂණයකට යන්න පුළුවන්. එහෙම නැත්නම් එතනින් එහාට ගිහිල්ලා සුපර් ලාක් කමිටුවට ගිහිල්ලා තමුන්ට සාධාරණ ඉෂ්ට කර ගැනීමට අවස්ථාව සැලසෙනවා. නමුත් ප්‍රශ්නේ තියෙන්නේ ගරු මූලාසන නිරුඩ මන්ත්‍රීතුමනි, මේක ඇයි හැම ඉඩමකටම කරන්න බැරි? රජය දැන් සමහර ඒ දැන් මහමාර්ග දෙපාර්තමේන්තුවම හයිවේස් වලට නැත්නම් නුවර කොළඹ පාර ඒ වගේ ප්‍රධාන පාරවල් වලට ඉඩම් අත්පත් කර ගැනීමේදී ලාක් සුපර් ලාක් වගේ ක්‍රම වලට යනවා වගේම වෙනත් ඉඩම් අත්පත් කර ගැනීමත් ඒත් අපේ රටේ ජනතාවගේ ඉඩම්, ඒත් අපේ රජය තමයි අත්පත් කරගන්නේ. ඇයි මේ ඉඩම් හිමියන්ටයි මේකේ පාඩුව සිද්ධ වෙන්නේ? ඇයි දෙවිධයකට ක්‍රමවේදයක් යන්නේ? මේ සියලු දෙනාටම ඉඩම් අත්පත් කර ගැනීමේදී අඩු ගානේ මහමාර්ග සඳහා ඉඩම් අත්පත් කර ගැනීමේ හෝ වේවා සියලු දෙනාටම එකම ක්‍රමවේදයක් නිර්මාණය කරන්න බැරි? ඇයි අපිට මම හිතනවා යහපාලන රජියක් යටතේ හැමතෙම එක වගේ සැලකීමක් වශයෙන් මේක අනිත් ආයතන වලටත් අනිත් ඉඩම් වලටත් අත්පත් කර ගැනීමේදී කටයුතු වෙන්න ඕනේ කියලා මම විශ්වාස කරනවා. ඒ වගේම මම විශේෂයෙන් මේ අවස්ථාවේදී ලක්ෂ්මන් කිරියල්ල ගරු අමාත්‍යතුමාට ස්තුතිවන්ත වෙනවා. මොකද ගම්පහ ගණේ මුල්ල උදුම්බියපල ගාව අවුරුදු 20ක ඉඳන් ලොකු තදබදයක් තිබ්බා. ඒ තදබදේ හැම ආණ්ඩුවක්ම බලයට ඇවිල්ලා කිව්වේ ගුවන් පාලමක් දාලා දෙනවා කියලා පොරොන්දු වෙලා ගම්පහ ගණේ මුල්ල ප්‍රදේශයේ ජනතාවට රජයක් ගැන විශ්වාසයක් නැතුව, දේශපාලනය ගැන විශ්වාසයක් නැති විදිහට කලකිරීමට පත් වෙලා ඉන්න යුගයක අවධියක ලක්ෂ්මන් කිරියල්ල ගරු ඇමතුමා මැදිහත් වෙලා ඒ බලාපොරොත්තු සුන් වෙච්ච ජනතාවට දැන් කඩිනමින් ගුවන් පාලම ගණේමුල නගරය හරහා ගුවන් පාලම ඉදිකිරීම කටයුතු කිරීමට පෙළඹීම ගැන විශේෂයෙන්ම ස්තුතිවන්ත වෙනවා ගම්පහ ගණේමුල ජනතාවගේ සුභාශිංසනයත් ඒ වගේම ස්තුතියත් මේ අවස්ථාවේදී එතුමාට පිරිනමන ඒ වගේම කරු අගමැතිතුමාටත් අධිකරණ ජනාධිපතිතුමාටත් ඒ මඟ පෙන්වීම සඳහා විශේෂයෙන්ම ස්තුතිවන්ත වෙනවා. නමුත් අපි දකිනවා මේ ඉඩම්පත් මේ ගණේ මුල්ලේ අධිවේගී මාර්ගය අත්පත් කරගැනි අධිවේගී මාර්ගයට මේ සුපවිලාක් ලාක්කමිටුලට අනුමත වුණත් මේ ගුවන් පාලම ඉදිකිරීමේදී ඉඩම් අත්පත් කරගන්නා වන්දි ලබන අයට මේ ක්‍රමවේදය ක්‍රියාත්මක වෙන්නේ නැහැ. එහිදී මම ඒක ගැන විශේෂයෙන්ම අවධානය යොමු කරනවා. මේකටත් සාධාරණයක් ඉෂ්ට වෙන්න ඕනේ. මොකද අපි දන්නවා මෙතෙන්දී ඉඩම සම්පූර්ණ දැන් මේ ගණේ මුල්ල ප්‍රදේශයේ අධිවේගී මාර්ගය ඉදිකිරීම නිසා ගණේ මුල්ල නගරයේ විශාල දියුණුවක් කරපත් වෙනවා. ගණේ මුල්ල නගරයේ ඉඩම්වල වටිනාකම විශාල වශයෙන් වැඩිවීමකට පත් වෙනවා මේ ගුවන් පාලම ඉදිකිරීම හින්දා. නමුත් දැන් මේ ඉඩම් අහිමි නැයට වන්දි හම්බෙන්නේ එක පැත්තකින් බැලුවත් අද වර්තමානයේ එච්චර දියුණු නැති ගණේ මුල්ල නගරයේ ඉඩම් වල වටිනාකමට. නමුත් ඉතුරු වෙන අයට වටිනාකම ලැබෙනවා මේ ගුවන් පාලම ඉදිකිරීම නිසා අති දියුණු ගණේ මුල්ල නගරයේ තියෙන භූමිය වටිනාකම ලැබෙනවා. ඒ හින්දා මේ ඉදිරියේදී වටිනාකම දිහා සලකලා බලලා ඉදිරියේදී මේ ව්‍යාපෘති නිසා ඇති වෙන වටිනාකමත් ගැන සලකා බලලා මේ සඳහා ඉඩම් තක්සේරු කිරීම සිදුවේ යුතුයි කියලා මම විශේෂයෙන්ම යෝජනා කරනවා. ඒ වගේම කලින් කතා කළා වගේ මේ තක්සේරු වල ලොකු ප්‍රශ්නයක් තියෙනවා. එදා තිබ්බ ප්‍රශ්නය අපිට තිබ්බා නීතිපති දෙපාර්තමේන්තුවේ හොරු අල්ලනවා හොරු ඇල්ලුවට නඩු දාන්නේ නැහැ. එක පැත්තකින් ජනතාව කියගෙන කො හොරු ඇල්ලුවද? අපි හොරු අල්ලලා නඩු පැවරුවට නීතිපති දෙපාර්තමේන්තුවෙන් උත්තර එන්නේ නැහැ. දැන් යම් මට්ටමක මේක විසඳී බෙන්නවා. අද අපිට තියෙන ප්‍රශ්නයක් රටේ සංවර්ධන ක්‍රියාදාමයේදී ජනතාව අපහසුතාවයට පත් දෙයක් තියෙනවා. මොකද තක්සේරු දෙපාර්තමේන්තුව හරියට වැඩ කරන්නේ නැහැ. වෙලාවට වැඩ කරන්නේ නැහැ. හරි තක්සේරුවක් දෙන්නේ නැහැ. බොහොම රහසිගත විදිහට මේ කටයුත්ත කරනවා. අපි දැක්කා මේ ඉඩම් අත්පත් කරගැනීමේදී සමහරවිට පැරණි ගයක් තියෙනවා. අවුරුදු මේක ගණේ මුල්ල ප්‍රදේශයේ වෙච්ච සිද්ධියක්. අවුරුදු 70ක් පරණයි ගේ. හැබැයි අද හදන ගේකට වඩා ඒකේ වටිනාකම වැඩි. ඒ තරම් ශක්තිමත් ගේ හදලා තියෙනවා. නමුත් මේක තක්සේරු කරද්දී අවුරුදු 70ක සේවීමක් අරගෙන බොහොම සොච්චම් මුදලක් තමයි මේ ගේ වෙනුවෙන් දෙන්නේ. නමුත් ඒ පුද්ගලයා කොහොමද අලුත් තැනකට ගිහිල්ලා පදිංචියට යන්නේ? එයාට මේ අවුරුදු 70යි තව 30ක් නැත්නම් තව මෙච්චරයි මේක තියෙන සේවෙන්න කියලා ඒ 2D දෙක සල්ලි වලින් ගියක් හදාගන්න පුළුවන්ද? ඒ හින්දා මම හිතනවා මේ තක්සේරු දෙපාර්තමේන්තුව ගැන කතා කරද්දී මීට වඩා ජනතාව ගැන උනන්දු වෙන වැඩපිළිවෙලක් ජනතා සිතුම් පැතුම් තේරුම් අරගෙන ජනතාවගේ ප්‍රශ්නේ හරියට මානසික පැත්තකින් බලන තක්සේරු කරන විදියක් හදන්න ඕනේ. නැත්නම් හිතුවක්කාර විදියට තක්සේරු කරලා මේ රටේ ජනතාව අපහසුතාවයට පත් වෙනකොට මේ රටේ සංවර්ධන ක්‍රියාදාමයෙන් අපහසුතාවයට පත් වෙනවා. සංවර්ධන ක්‍රියාදාමයෙන් අපහසුතාවයට පත් වෙනකොට මේ රටත් රාජ්‍යයත් ඒක රජයත් අපහසුතාවයට පත් වෙනවා කියන එක අපිට නවත්තන්න බැරි වෙනවා. ඒ හින්දා විශේෂයෙන්ම තක්සේරු දෙපාර්තමේන්තුව ගැන මේ මීට වඩා සැලකිලි දක්වන්න ඕනේ. නැත්නම් අපි මේ කරන වෑයම එක කට්ටියකට විතරක් අසාධාරණයක් සිදුවන ක්‍රමවේදයක් බවට පත් වෙනවා. මේක එදා සිදු වුණා. නමුත් අද තියෙන ඊට වඩා ජනතාව ගැන හිතන ආණ්ඩුවක් ඒ හින්දා මේක වෙනස් වෙන්න ඕනේ කියන එක විශේෂයෙන්ම සඳහන් කරනවා. කරු මූලාසනයේ උඩ මන්ත්‍රීතුමනේ. ඒ වගේම අපි විශේෂයෙන්ම ස්තුතිවන්ත වෙනවා අද ශිෂ්ට සම්පන්න විදිහට ඉඩම් අත්පත් කරගන්නවා. අද සංවර්ධන ව්‍යාපෘතියක් ක්‍රියාත්මක වෙනවා නම් පාරක් හදනවා නම් ඒක අදාළ ක්‍රමවේදය තුල ඉඩම් අත්පත් කරගන්නවා. නමුත් එදා මේ ශිෂ්ට සම්පන්න ක්‍රමයේ තිබ්බේ නැහැ. මම ඉන්න දිස්ත්‍රික්කයේ කැලණියේ පාරවල් හදන ඉඩම් අත්පත් කරගෙන තියෙනවා වන්දි නැහැ මොකුත්. එහාට ඵලයව කිව්වා වට ගැහුවා බැකෝයේ ගෙනව කැපුවා පාර හැදුවා. එහෙම සංස්කෘතියක් තිබිච්ච රටක් තමයි අපි අද වෙනස් කරන්න පෙළ ගැහිලා තියෙන්නේ. අදත් අපි මේ සඳහා වන්දි ගෙවීම කටයුතු කරන්න පටන් අරන් තියෙනවා. මොකද විශේෂයෙන්ම ගම්පහ දිස්ත්‍රික්කයේ වෙන සිදුවීම් ඕනතරම් තියෙනවා. බලහත්කාරයෙන් ඉඩම් අරගෙන පාරවල් හදලා තියෙනවා වන්දි ගෙවලා නැහැ. නමුත් අද අපිට ඒවල වන්දියක් නව රජයට ගෙවීමට සිදු වෙලා තියෙනවා. ඒ වගේම විශේෂයෙන්ම අපි සඳහන් කරනවා කුඹුරකට දෙන ඉඩ ප්‍රමාණය. කුඹුරක් ගම්පහ දිස්ත්‍රික්කයේ දිහා බැලුවොත් කුඹුරු ඉඩම් වැඩි. හැබැයි මේවා වටිනවා ගොඩක්. සමහරට ඒ හැරි දින ගොඩ ඉඩමක් පර්ච් එකක් ලක්ෂ 10ක් විතර වටිනවා. නමුත් වන්දිය දෙන්න ගියේද 5000 ඊට වැඩි යන්න බෑ. ඉතින් මේක හරි අපරාධයක්. ඒ හින්දා මම කියනවා මේ කුඹුරු ඉඩම් අත්පත් කර ගැනීමේදී මීට වඩා සාධාරණ ක්‍රමවේදයක්. මේ ඔක්කොම ප්‍රශ්න තියෙන තක්සේරු දෙපාර්තමේන්තුවේ. ඒ සඳහා හිතන්න ක්‍රමවේදයක් හදන්න වෙනවා. මොකද අඩුම ගානේ ගොඩ ඉඩමේ වටිනාකම ඒ ආශ්‍රිතව දින ගොඩ ඉඩමේ වටිනාකම අරගෙන ඒකෙන් 10න් පංගුවක්වත් ඒ අයට වටිනාකම දෙන්න ඕනේ. කියන්නේ රුපියල් ලක්ෂ 5ක් වටිනා නම් අඩු ගානේ 50,000ක්වත් දෙන්න කියලා මම ඒ සඳහා අවධානය යොමු කරනවා. 10%ක වටිනාකමක් ගොඩ ඉඩමෙන් දිය යුතුයි කියන එක මම මේ යෝජනා කරනවා. ඒ වගේම වර්තමානයේ මම ස්තුතිවන්ත වෙනවා ගරු අග්‍රාමාත්‍යතුමාට. ඒ වගේම අපේ මාර්ග සංවර්ධන ඇමතුමාට ඒ වගේම ඉඩම් ඇමතුමාට ජෝන් නමරතුංග ඇමතුමාට මොකද ඉස්සරවගෙන මේ වන්දි ගෙවීමෙත් යම් ක්‍රමවේදයක් තුල ගෙවනවා. ඉස්සර නම් හිතවත්කමට වන්දි ගෙව්වේ. ඉස්සර උනේ හිතවත් කෙනාගේ වන්දිය. අසරණ මිනිස්සයාගේ හිතවත්කමක් නැති කෙනාගේ යට දින තව සල්ලි ආවේ නැහනේ. එයා හැමදාම පොලිමේ ඉන්නවා. නමුත් පොලිම් කඩාගෙන හිතවත් අය බලවත් අය යන ක්‍රමයක් තිබ්බා. ඒක අද නැති වෙලා තියෙනවා රටේ.
ඔබතුමාට තව විනාඩියයි තියෙන්නේ.
ඔව්. ඔබතුමා මං හිතන හෙට අප්පුවාම මන්ත්‍රීතුමාගේ නැති හින්දා පොඩ්ඩුරි වෙලාවක් තව දෙන්න. මේ කියලා මම විශේෂයෙන්ම ඉල්ලනවා. ඒ හින්දා මම කියනවා අද ඒ වගේම අර සෑම පුරවැසියෙකුටම ඒ එක තියෙන බලාපොරොත්තු තමයි බිම් අංගලක් හරි තමුන්ට ඕනේ ජීවත් වෙන්න කියන බලාපොරොත්තු. ඒක ගරු අග්‍රාමාත්‍යතුමා තේරුම් අරගෙන පහුගිය ඡන්ද වේලාවෙදි කිව්වා අපි ලක්ෂ 10ක් නිවාස ඉඩම් වල අයිතිය මේ රටේ ජනතාවට ලබා දෙනවා කියලා. ඇත්තට මේක මටන් අරන් තියෙනවා. වර්තමාන වෙනකොට ගරු ජෝන් නමරතුංග මැතිතුමාගේ නායකත්වයෙන් ගරු අගමැතිතුමාගේ අනුශාසකත්වයෙන් ජයභූමි ස්වර්ණභූමි මේ ඉඩම් වල අයිතිය සින්නක් කර දෙන්න ලෑස්ති කරලා තියෙනවා. දැන් ඒ ක්‍රියාත්මක වෙමින් පවතිනවා. මොකද ඔය භූමි තිබ්බට ඔය රජෙන් දීපු ඉඩම් තිබ්බට මේ වල ප්‍රශ්න තියෙනවා. මේ ළමයාව ඉස්කෝලේ දාගන්න බෑ. ඉඩමේ අයිතිය නෑ. නෝ ලෝන් එකක් ගන්න බෑ. ඉඩමේ අයිතිය නෑ. මේ වගේ ප්‍රශ්න තියෙනවා. නමුත් ඒ සඳහා අද ජය භූමි ස්වර්ණ භූමි ලැබුණු අයගේ ඉඩම් ඒ ප්‍රශ්න විසඳලා දෙන එක හරියටම දෙන්න. අයිති වාසිකම් වශයෙන් දෙන්න පුළුවන් විදිහට හරි ගස්සලා තියෙනවා. ඒ විතරක් නෙමෙයි දැන් ප්‍රශ්න පැන නැගුණා. පවුලේ ලොකු එක්කෙනාට දෙන්නේ. සමහර ලොකු එක්කෙනා රට ගිහිල්ලා වෙන විවාහ කර වෙන රටක කෙනෙක් විවාහ කරගෙන ඉන්නවා. නමුත් අයිතිය යාට. නමුත් අම්මලා තාත්තලා බලාගත්තු දරුවට ඒ ඉඩමේ අයිතිය නැහැ. සමහර පවුලේ හතර දෙනෙක් ඉන්න තාත්තට මේ ඉඩමේ එක්කෙනෙකුට දෙන්න බෑ. හතර දෙනාම පදිංචි වෙලා ඉන්න මේ ඉඩමේ. මේක බෙදලා හතර දෙනාට වෙන් කරන්න බෑ. අන්න ඒ සඳහාත් කටයුතු කරන්න ඕනේ. මම ස්තුතිවන්ත වෙනවා ජෝන් නමරතුංග ඇමතුමාට. ඒ ගැනත් හිතලා බලලා එතුමා පියවර ගන්න තියනවා. අවුරුදු 10ක් මේ ඉඩමක භුක්තිය වින්දානම් ඔහුට ඒ අයිතිය දෙනවා. වෙනත් නීති නැති විදිහට වෙනත් නීති නැහැ. අවුරුදු 10ක භුක්තිය වින්දානම් නිරවුල් විදිහට කියන AP පියවරත් මං හිතනවා. ඒ ඇයිද දැන් ස්වර්ණ භූම ඒ ඇයිද සින්නක් කරවපු දිනවල මං හිතනවා තව ලක්ෂ 12කට ගරු අගමැතිතුමාගේ සැලසුම තිබේ ලක්ෂ 10යි. නමුත් තව ලක්ෂ 12කට අපිට අයිතිය දෙන්න පුළුවන් වෙයි කියලා විශේෂයෙන් කියනවා. ඒ වගේම මේ වැඩ කටයුතු ගැන කතා කරද්දී අපි දන්නවා විශේෂයෙන්ම ඉඩම් වල තියෙන අපේ ප්‍රශ්න විසඳගන්න විදිහට මිනින්දෝරු මහතුරු නැහැ. මිනින්දෝරු මහතුරු නැහැ. මේ සඳහා වෙලා තියෙන්නේ මිනින්දෝරු මහතුරු ලංකාව නිෂ්පාදනය කරන්න නැතිකම නෙමෙයි. හදන්න නැතිකම නෙවෙයි හදනවා. හැබැයි මිනින්දෝරු මහතුරු වෙනුවෙන් ගෙවන පඩිය මදි. රජයේ මිනින්දෝරු මහතුරු වෙනුවෙන් ගෙවන පඩිය මදි. ඒක හින්දා මිනින්දෝරු මහතුරුගේ පඩිය ගැනත් හිතලා බලලා මේ පඩිය වැඩි කරන්න ඕනේ. ඒතකොට මිනින්දෝරු මහතුරු වෙයි. නැත්තම් විශාල ප්‍රමාණයක් මිනින්දෝරු මහතුරු හැදෙනවා. මේ අය වෙනත් රටවල රැකී ආරක්ෂා සඳහා යනවා ශ්‍රී ලංකාවේ පඩියක් නැති හින්දා. ඒ හින්දා අපිට බිම් සබිය වගේ ඊට අගන මේ රටේ නඩු නැති කරන්න පුළුවන්. ඉඩම් නඩු සම්පූර්ණයෙන්ම ඉම කරන්න පුළුවන් මේ බිම් සභිය වගේ වැඩසටහන් ක්‍රියාත්මක කිරීමට දැඩි බාධාවක් වෙලා තියෙනවා. ඒ විතරක් නෙමෙයි අපි ප්‍රාදේශීය ලේකම් කාර්යාල වල ගරු මුලාසනේ නුඩු මන්ත්‍රීතුමනි ඉඩම් නිලධාරීන් නැහැ. ඉන්නේ සංවර්ධන නිලධාරීන්. සංවර්ධන නිලධාරීන් ඉඩම් නිලධාරීන් විදිහට ඇක්ටිං කරනවා. ඇක්ටිං කරාට එයාට නීතිය ක්‍රියාත්මක කරන්න විදිහක් නැහැ. ඒ හින්දා ජනතාව අපහසුතාවයට පත් වෙනවා. ජනතාවට අවශ්‍ය දේ කරලා දෙන්න මේ සංවර්ධන දාන්න හැකියාවක් නැහැ. ඒ නිසා මම විශේෂම යෝජනා කරනවා මේ ප්‍රාදේශීය ලේකම් කාර්යාල වල ඉන්න ඉඩම් නිලධාරීන් සංවර්ධන නිලධාරීන් දැන් වැඩ කරන ඉඩම් නිලධාරීන් වෙනුවට ඇක්ටිං කරන අය ඉඩම් නිලධාරීන් විදිහට බඳවා ගන්න අවශෝෂණය කරගෙන යාට නීති රීති ටික
ඔබතුමා දැන් අවසන් කරන්න
නැත්තම් ජනතාව අවසන් කරනවා කියලා. ඒ වගේම මම අවසාන වශයෙන් කරු මන්ත්‍රීතුමනි කියනවා ඔබතුමාට ස්තුතිවන්ත වෙන පොඩි වේලාවක් හරි මට දුන්නට. ඒ වගේම මේ ක්‍රමවේදය මේ ඉඩම් නිවර්ද ක්‍රමවේදය හරිම දිගයි. මාස 3-4ක් මාස 6ක් යනවා. සමහර අවුරුදු 3-4 යනවා. මේ හරියට ලිපි ලේකම් තිබ්බත් මේ ක්‍රමවේදයට යන්න ප්‍රාදේශීය ලේකම් රටේ ජනතාව කිල බාර දෙන්න මගේ ඉඩම හරි ගස්සලා දෙන්න කියලා ප්‍රාදේශීය ලේකම් අරින්න ඕනේ. පළාත් ඉඩම් කොමසාරිස් අරන්න ඕනේ. ඉඩම් කොමසාරිස් අරින්න ඕනේ. ඉඩම් අමාත්‍යාංශ යන්න ඕනේ. ඉඩම් ඇමතුමා අසම් කරලා යවන්න ඕනේ. ආයි ඉඩම් කොමසාරිස් අසම් කරලා අරින්න ඕනේ. ඉඩම් අමාත්‍යාංශයට ආයි ඒක අසම් කරලා යවන්න ඕනේ ජනාධිපතිතුමාට. මේක අවුරුදු ගානක් වෙන ක්‍රියාදාමයක්. ඉතින් මේ එක එක ආයතන පොඩි පොඩි ප්‍රමාද වෙනකොට අවුරුදු 5-6ක් යනවා උත්තරේ නේ. හින්දා මේ ක්‍රියාදාමයක නත් සැලකිලට අරගෙන ඒක ඉතා කෙටි වෙන අද රටට ගැලපෙන අද ලෝකයට ගැලපෙන ක්‍රමවත් ක්‍රමවේදයක් නිර්මාණය කරලා දෙන්නත් කියමින් මම නිහඬව බොහොම ස්තුතියි.
බොහොම ස්තුතියි. Honorable G. Srinathan, you have 20 minutes.
அவைக்கு தலைமை தாங்குகின்ற கௌரவ உறுப்பினர் அவர்களே, உங்களுக்கு வணக்கத்தை தெரிவித்துக் கொண்டு இன்றைய விவாதப் பொருளுக்குள் வருகின்றேன். காணி விடயம் தொடர்பாக காணி கொள்ளுகை தொடர்பான விவாதம் நடைபெறுகின்றது. இந்த விவாதத்தில் வடக்கு கிழக்கு மக்களின் நிலைமை பற்றியும் மலையக மக்கள் நிலைமை, இன்னும் கஷ்டங்களை அனுபவித்துக் கொண்டிருக்கின்ற மக்களின் நிலைமைகள் தொடர்பாக கருத்துக்களை முன்வைக்கலாம் என்று நினைக்கின்றேன். அந்த வகையில் இன்றைய ஆட்சி ஒரு நல்லாட்சி என்று பேசப்படுகின்றது. நல்லாட்சி என்ற ஒரு சான்றிதழ் வழங்கப்பட்டிருக்கின்றது. அந்த வகையில் வடக்கு கிழக்கில் நடைபெற்ற யுத்தம் முடிவடைந்து விட்டது. யுத்தத்தின் பின்னர் யுத்தகாண்டம் முடிந்தால் அடுத்த காண்டமானது ஒரு சுந்தரகாண்டமாக இருக்க வேண்டும் என்று மக்கள் எதிர்பார்த்திருக்கின்றார்கள். அந்த ஒரு புதிய காண்டம் உருவாவதாக இருந்தால் நிச்சயமாக இந்த காணிகள் பற்றிய பிரச்சினைகள் தீர்க்கப்பட வேண்டும். யுத்த காலத்தின் போது எண்ணிலடங்காத முகாம்களும் போலீஸ் நிலையங்களும் அங்கு வைத்திருந்ததில் நீங்கள் நியாயத்தை கூறலாம். ஆனால் இன்று யுத்தம் முடிவடைந்த நிலையில் அந்த முகாம்கள், மேலதிகமாக இருக்கின்ற முகாம்கள் அகற்றப்பட்டு மக்களுக்குரிய தனியுடைமையான காணிகள் வழங்கப்பட வேண்டிய அவசியம் இருக்கின்றது. இன்றைய நிலையில் பார்க்கின்ற போது இந்த நாட்டில் உள்நாட்டு யுத்தம் நடைபெறுவதற்கு கூட காணி பிரச்சினை முக்கியமாக இருந்தது. அதாவது பாரம்பரியமாக மக்கள் வாழ்ந்த பிரதேசங்களில், குறிப்பாக வடக்கு கிழக்கு பிரதேசங்களில் திட்டமிட்ட முறையில் சில குடியேற்றங்கள் நடாத்தப்பட்டதன் காரணமும் யுத்தத்திற்கு அடிப்படையாக அமைந்திருந்தது. எனவே யுத்தம் முடிவடைந்ததன் பின்னர் யுத்தத்திற்கான காரணிகள் என்ன என்பதை பற்றி ஆய்வு செய்ய வேண்டிய தேவை இருக்கின்றது. யுத்தம் முடிந்து விட்டதனால் யுத்தத்திற்கான காரணங்கள் என்ன என்பதை மறந்து நாங்கள் செயற்படுவோமாக இருந்தால் மீண்டும் அப்படியான ஒரு நிலைமை ஏற்படாது என்று சொல்வதற்கு உத்தரவாதம் அளிக்க முடியாது. இன்றைய நிலையில் புதிய அரசியல் யாப்பு வரைவது பற்றிய கருத்தாடல்கள் நடைபெற்றுக் கொண்டிருக்கின்றது. அதற்கான செயற்பாடுகள் நடைபெற்றுக் கொண்டிருக்கின்றது. புதிய அரசியல் யாப்பினை வரைகின்ற போதும் கூட இந்த காணி அதிகாரம் பற்றிய விடயத்தில் கூடுதலான கவனத்தை செலுத்த வேண்டியிருக்கின்றது. பிரச்சனைகளுக்கு முக்கியமான காரணமாக இருந்ததில் காணி விடயமும் ஒன்றாக அமைந்திருந்தது. எனவே காணி பற்றிய விடயத்தில் கூடுதலான கரிசனை செலுத்த வேண்டிய தேவை இருக்கின்றது என்ற விடயத்தையும் சுட்டிக்காட்ட விரும்புகின்றேன். யுத்தத்திற்கு பிற்பட்ட காலத்தை பொறுத்தமட்டில் நல்லாட்சி அரசாங்கம் பொறுப்பேற்று ஒரு வருடம் பூர்த்தியடைந்த நிலையில் சில காணிகள் விடுவிக்கப்பட்டிருக்கின்றது என்பதை நாங்கள் மறுக்கவில்லை. ஆனால் இன்னும் மக்கள் மத்தியில் தங்களுடைய காணிகள் தங்களுடைய கைகளுக்குள் வந்துவிடவில்லை என்கின்ற ஏக்கமும் பெருமூச்சும் இன்றும் அவர்கள் விட்டுக் கொண்டிருப்பதை காணக்கூடியதாக இருக்கின்றது. குறிப்பாக மண்டூர், அதாவது வெள்ளாவளி பிரதேச செயலகத்திற்குட்பட்ட மண்டூர் பிரதேசத்தில் 40 குடிமக்களின் காணிகள் இன்றும் ராணுவ முகாமுக்குள் அடைபட்டு கிடக்கின்றன. அந்த மக்கள் இருப்பதற்கு இடமில்லாமல் அயலவர்களின் வீடுகளிலும் இன்னும் வாடகை வீடுகளிலும் வாழுகின்ற ஒரு துர்ப்பாக்கிய நிலை அங்கு அவதானிக்கப்பட்டுக் கொண்டிருக்கின்றது. அது மட்டுமல்லாமல் முரக்கட்டான் சேனையை எடுத்துக்கொண்டால் அந்த இடத்தில் 52 மக்கள் 1990களில் இருந்து வீடுகளை விட்டு வெளியேறி இன்றும் அவர்கள் வாடகை வீடுகளிலும் அவர்களது உறவினர்களின் வீடுகளிலும். Yes.
Any such persons have not received their lands on the program that the president has laid down to return the lands, please give us the list. I will submit it to the president's committee and see that they are given.
Okay, thank you very much. I will give the list of refugees houses. இந்த நிலையில் அமைச்சர் அவர்கள் எனக்கு வழங்கிய பதிலுக்காக நான் நன்றி கூறுகின்றேன். இவ்வாறு பாதிக்கப்பட்ட மக்களின் வீடுகள் பற்றிய விவரங்களை நான் உங்களுக்கு விரைவாக நான் தொகுத்து தருவதற்கு இருக்கின்றேன். அதேவேளை இன்னும் சில விடயங்களை நான் சுட்டிக்காட்ட விரும்புகின்றேன். குறிப்பாக உங்களுக்கு தெரியும், மட்டக்களப்பில் ஒரு கேந்திர முக்கியத்துவம் வாய்ந்த இடமாக வலையரவு விமானத்தளம் அமைந்திருக்கின்றது. இந்த வலையரவு விமானத்தளம் ஆரம்பத்தில் நாங்கள் கல்வி கற்கின்ற காலத்தில் அந்த வலையரவில் இருந்து நாங்கள் புதூருக்கு செல்வதாக இருந்தால் ஒரு 500 மீட்டர் இடைவெளியில் நேரான வீதி மூலமாக செல்லக்கூடிய ஒரு நிலைமை இருந்தது. யுத்தத்தின் காரணமாக இரண்டு கிராமங்கள் அங்கு உள்வாங்கப்பட்டு ஒரு பாரிய அளவில் அங்கு ஒரு விமானத்தளம் நிறுவப்பட்டிருக்கின்றது. இன்று 500 மீட்டரில் பயணம் செய்த அந்த வீதியானது ஏறத்தாழ 3 மீட்டர்கள் 8 வளைவுகளினூடாக 8 பென்ஸ் 8 வளைவுகளினூடாக நாங்கள் பயணிக்க வேண்டிய ஒரு துர்பாக்கிய நிலை இருக்கின்றது. யுத்தத்தின் போது மக்கள் எதிர்பார்த்தார்கள், யுத்த காலமாக இருக்கின்றபடியால் நாங்கள் இவ்வாறு 8 வளைவுகளை சந்தித்து 3 கிலோமீட்டர் பயணம் செய்ய வேண்டிய ஒரு நிலைமை இருந்தது. ஆனால் 500 மீட்டர் அதாவது மிக குறுகிய தூரத்தில் பயணம் செய்ய வேண்டிய அந்த வீதி அடைபட்டு கிடக்கின்றது. மக்கள் தூரமான பாதைகளில் பயணம் செய்து இன்றும் வாழுகின்றார்கள். எனவே யுத்தத்தின் பின்னர் அந்த வீதி திறக்கப்படாத ஒரு நிலைமையும் மக்களுக்கு ஒரு அசௌகரியமான நிலைமையை ஏற்படுத்தி இருக்கின்றது. இதனையும் நான் உங்களது ஒரு கௌரவமான கவனத்திற்கு தருகின்றேன். இதைவிட இன்னும் சொல்லப்போனால் வாகரை டிஎஸ் டிவிஷன் அதாவது வாகரை பிரதேச செயலகத்திற்கு உட்பட்ட பிரதேசத்தில் 8 கிலோமீட்டர் நீளமும் 2 கிலோமீட்டர் அகலமும் கொண்டதாக ஒரு நீளமான ஒரு கடற்படை தளத்திற்குரிய இடம் அங்கு தெரிவு செய்யப்பட்டிருக்கின்றது. வாகரை பிரதேசத்தை பொறுத்தமட்டில் அகண்ட நிலப்பிரதேசம் உள்ள ஒரு பிராந்தியமாக காணப்படுகின்றது. இந்த பிரதேசத்தில் பல்வேறுபட்ட தொழில் முயற்சிகளையும் செய்வதற்கு வாய்ப்புகள் இருக்கின்றன. யுத்தம் முடிவடைந்ததன் பின்னர் யுத்த காலத்தில் அவ்வாறான ஒரு முகாம் அமைக்கப்படுவது நியாயமாக இருந்தாலும் யுத்தம் முடிவடைந்து நல்லாட்சி நடைபெறுகின்ற காலத்தில் நல்லிணக்கம் பற்றி பேசப்படுகின்ற காலத்தில் மீள்குடியேற்றம் செய்ய வேண்டும் என்று உரத்து கூறப்படுகின்ற காலத்தில் இவ்வாறான விசாலமான ஒரு கடற்படை முகாம் அந்த இடத்திற்கு தேவைதானா என்பதை பற்றி மக்கள் சிந்திக்க. எனவே யுத்தம் முடிந்துவடைந்ததன் பின்னர் மக்கள் நல்லிணக்கத்தை எதிர்பார்க்கின்றார்கள், மீள்குடியேற்றத்தை எதிர்பார்க்கின்றார்கள். மீண்டும் தங்களுடைய சொந்த காணிகளில் சொந்த வயல்களில் குடியேறி தங்களுடைய வளமையான வாழ்க்கைக்கு திரும்ப வேண்டும் என்று எதிர்பார்க்கின்றார்கள். இந்த வேளையில் இவ்வாறான பாரிய ராணுவ முகாம்களை அமைப்பது என்பது மக்களுக்கு சந்தேகங்களை ஏற்படுத்துகின்ற ஒரு விடயமாக அமைந்திருக்கின்றது. இதைவிட குருக்கள் மடம் என்கின்ற கிராமத்தை எடுத்துக்கொண்டால் இது களுவாஞ்சிக்குடி பிரதேச செயலகத்திற்கு உட்பட்டது. இந்த பிரதேசத்தில் கடற்கரை அண்மையில் அங்கு ஒரு ராணுவ முகாம் புதிதாக அமைக்கப்பட்டிருக்கின்றது. யுத்தம் முடிவடைந்தால் ராணுவ முகாம்களின் எண்ணிக்கை குறைக்கப்பட வேண்டும் என்பதுதான் மக்களின் எதிர்பார்ப்பு. அது நியாயமானதும் கூட. ஆனால் யுத்தம் முடிவடைந்ததன் பின்னர் அந்த பாடசாலை இருந்த அந்த வளவில், சுனாமியால் பாதிக்கப்பட்ட அந்த பாடசாலை இருந்த வளவில் புதிய முகாம் ஒன்று நிறுவப்பட்டிருக்கின்றது. இதுவெல்லாம் மக்கள் மத்தியில் ஐயத்தை ஏற்படுத்துகின்ற ஒரு விடயமாக இருக்கின்றது. இதனையும் விட இன்னும் ஒரு விடயத்தை நான் சுட்டிக்காட்ட விரும்புகின்றேன். குறிப்பாக கொக்கட்டிச்சோலை பிரதேசத்தில் அதாவது பட்டிப்பளை பிரதேச செயலகத்திற்கு உட்பட்ட பிரதேசத்தில் ஆசிரிய மத்திய நிலையம் ஒன்று காணப்படுகின்றது. அதாவது மாணவர்களை கற்பிக்கின்ற ஆசிரியர்களுக்கு பயிற்சி அளிக்கின்ற அவர்களது தொழில் வாழ்மையை மேம்படுத்துகின்ற ஒரு நிலையம். அந்த நிலையம் 2007க்கு பிற்பட்ட காலத்திலிருந்து போலீஸ் காவலரனாகத்தான் பாவிக்கப்பட்டுக் கொண்டு வருகின்றது. அதற்குரிய அந்த போலீஸ் நிலையத்திற்குரிய காணிகள் வழங்கப்பட்டு அவர்களுக்குரிய கட்டடங்களும் நிர்மாணிக்கப்பட்டதன் பின்னரும் கூட அந்த ஆசிரிய மத்திய நிலையம், ஆசிரியர்களுக்கு பயிற்சி அளிக்கின்ற நிலையம் இன்னும் அந்த வலய கல்வி அலுவலகத்திற்கு இன்னும் கையளிக்கப்படாத ஒரு நிலைமை காணப்படுகின்றது. இதுவெல்லாம் மக்கள் மத்தியில் யுத்தம் முடிவடைந்ததன் பின்னரும் மாற்றங்கள் ஏற்படவில்லை என்பதை பற்றி அவர்கள் மனஸ்தாபப்படுகின்ற ஒரு விடயமாக காணப்படுவதை இந்த இடத்தில் நான் சுட்டிக்காட்ட விரும்புகின்றேன். இதைவிட இன்னொரு விடயத்தை சுட்டிக்காட்ட விரும்புகின்றேன். அதாவது ஒல்லிக்குளம் என்ற ஒரு பிரதேசம், 680 பிரதேச செயலகத்திற்கு உட்பட்ட ஒல்லிக்குளம் என்கின்ற ஒரு பிரதேசம். அந்த பிரதேசம் வரலாற்று முக்கியத்துவம் வாய்ந்த, அங்கு ஒரு அரசி ஆட்சி செய்த வரலாற்று முக்கியத்துவம் வாய்ந்த ஒரு இடமாக இருக்கின்றது. அந்த இடத்தில் புதைப்பொருட்கள், வரலாற்று படிமங்களை கொண்ட புதைப்பொருட்கள் காணப்படுகின்றது. அந்த இடங்களை புதைப்பொருள் ஆராய்ச்சி செய்வதன் மூலமாக எமது வரலாற்று அம்சங்களை, வரலாற்று தடயங்களை, வரலாற்று படிமங்களை நாங்கள் எமது அருங்காட்சி அகங்களில் நாங்கள் சேகரித்து வைக்க வேண்டிய ஒரு இடமாக இருக்கின்றது. அந்த ஒல்லிக்குளம் என்று சொல்லப்படுகின்ற 680 பிரதேச செயலகத்திற்கு உட்பட்ட பிரதேசத்தில் ஒரு அகழ்வு ஆராய்ச்சி செய்வதன் மூலமாக எமது வரலாற்று தடயங்களை, வரலாற்று படிமங்களை நாங்கள் சேகரிக்க வேண்டிய ஒரு நிலைமை இருக்கின்றது. ஆனால் அந்த இடத்திலும் கூட இன்று குடியேற்றங்கள் நடைபெற்றுக் கொண்டிருக்கின்றன. எனவே அதனை தடை செய்து அந்த இடத்தில் ஆய்வு செய்வதன் மூலமாக எங்களது வரலாற்று படிமங்களை நாங்கள் சேகரித்துக் கொள்வதற்குரிய நடவடிக்கைகளை நீங்கள் நிச்சயமாக எடுப்பீர்கள் என்ற நம்பிக்கை எங்களுக்கு இருக்கின்றது. இதைவிட இன்னும் ஒரு விடயத்தை நான் சுட்டிக்காட்ட விரும்புகின்றேன். அதாவது நாற்பது ஆண்டு காலமாக குறிப்பாக பல்கலைக்கழகம் கிழக்கு பல்கலைக்கழகம் காணப்படுகின்றது. கிழக்கு பல்கலைக்கழகத்திற்கான பல்வேறு காணிகள் சுவீகரிக்கப்பட்டு கொண்டு வருகின்றது. அந்த வரிசையில் பல்கலைக்கழகத்திற்கு காணி இருக்க வேண்டும், அதற்கு தேவை என்பதை நாங்கள் ஒப்புக்கொள்ளுகின்றோம். ஆனால் பிள்ளையாரடி என்று சொல்லப்படுகின்ற மண்முனை வடக்கு பிரதேச செயலகத்திற்குட்பட்ட ஒரு பிரதேசத்தில் ஏழை குடிமக்கள், குறிப்பாக சொல்ல போனால் ஒரு நான்கு ஏழை குடிமக்கள் 1976களில் இருந்து குடியேறி அந்த இடத்தில் வளர்ந்த தென்னை மரங்களையும் வயல்களையும் உண்டாக்கி அவர்கள் கிட்டத்தட்ட ஒரு 6 ஏக்கர் நிலத்தில் அவர்கள் தங்களுடைய வாழ்வாதார பயிற்சிகளில் ஈடுபட்டுக் கொண்டிருக்கின்றார்கள். இன்றைய நிலையில் அந்த காணியை கூட அப்போதிருந்த பிரதேச செயலாளர்கள் அவர்கள் மீது தட்டி கேட்பதற்கு ஆட்கள் இல்லை என்ற அடிப்படையில் அந்த காணிகள் சுவீகரிக்க பட்டிருக்கின்றது. அந்த நான்கு ஏழை குடிமக்களும் அந்த இடத்தில் வாழ்வதற்கு இடமில்லாமல் அல்லோல கல்லோலப்பட்டுக் கொண்டிருக்கின்றார். ஒரு குடிமகன் என்னை சந்தித்த போது, நான் 40 வருடங்களாக இந்த இடத்தில் வாழ்ந்து வருகின்றேன், இந்த காணியில் என்னுடைய தென்னை மரங்கள் அதற்கு சாட்சியாக அமைகின்றது, இவ்வாறு நான் வாழ்ந்து வருகின்ற இந்த வாழ்வாதார நிலையத்தை 6வது இந்த இடத்தில் ஆட்சி கொள்ள வருவார்களாக இருந்தால், அதாவது ஏற்கனவே பல்கலைக்கழகத்திற்கு 15 ஏக்கர் காணி சுவீகரிக்கப்பட்டிருக்கின்றது, இது பக்கத்தில் ஒரு பக்கமாக கிடக்கின்ற ஒரு காணி, இந்த காணியை சுவீகரிக்க வந்தால் நான் தற்கொலை செய்வதை விட வேறு வழியில்லை என்று மிகவும் கண்ணீர் சிந்தி சொன்னார். எனவே கௌரவ அமைச்சர் அவர்களே, இது ஏற்கனவே வர்த்தமானி மூலமாக பிரசுரிக்கப்பட்டு விட்டது என்று அங்கிருக்கின்ற பிரதேச செயலாளர்கள் கைவிரிக்கின்றார்கள். நீங்கள் வாழுகின்ற இடம் உண்மையில் உங்களுக்கு உரித்துடையது என்பதை நாங்கள் ஒத்துக்கொள்ளுகின்றோம், ஆனால் அது வர்த்தமானி பிரசுரத்திற்கு உட்பட்ட படியால் அதனை தர முடியாது என்று அவர்கள் மறுக்கின்றார்கள். இந்த நிலையில் அந்த 3 ஏழை வாசிகளும் தங்களது மரணத்தை கூட தழுவதற்கு தயாராக இருக்கின்றார்கள் அந்த காணியை பறித்தெடுக்கின்ற போது. எனவே இந்த விடயத்தை ஒரு காரணிய அடிப்படையில் அணுகி அவர்களுக்கு பல்கலைக்கழகத்திற்கு போதிய அளவு காணி இருக்கத்தக்கதாக அந்த காணிகளை அவர்களுக்கு எடுத்துக் கொடுப்பதற்கு நீங்கள் நடவடிக்கை எடுக்க வேண்டும் என்று இந்த இடத்தில் கேட்டுக் கொள்கின்றேன். இன்னும் ஒரு விடயத்தை சுட்டிக்காட்ட விரும்புகின்றேன். மட்டக்களப்பில் மண்முனை மேற்கு பிரதேச செயலத்திற்குட்பட்ட அந்த பிரதேச செயலக பகுதியில் ஒரு தாண்டியடி என்ற ஒரு கிராமம் இருக்கின்றது. இந்த தாண்டியடி கிராமத்தை எடுத்துக்கொண்டால், யுத்தத்தின் போது எங்களுக்கு தெரியும் ராணுவத்தினர் இறந்திருந்தாலும், அவர்களுக்கு எதிராக போராடிய போராளிகள் இறந்திருந்தாலும், அவர்களுடைய உடலை அடக்கம் செய்ய வேண்டியது ஒரு தார்மீக பொறுப்பாகும். அந்த உடல் அடக்கம் செய்யப்பட்ட இடங்களை கௌரவிக்க வேண்டியதும் எமது மனிதநேயமாகும். எங்களுக்கு தெரியும் எல்லாளனுக்கும் துட்டகை முனுவுக்கும் இடையில் இடம்பெற்ற யுத்தத்தின் பின்னர் எல்லாளன் இறந்ததன் பின்னர் அவரது உடலத்தை புதைத்திருந்த இடத்திற்கு மரியாதை கொடுக்க வேண்டும் என்று அந்த பௌத்த மன்னனான துட்டகை முனு சுட்டிக்காட்டியிருந்தது பாராட்டக்கூடிய விடயமாகும். நான் இங்கு குறிப்பிட வருவது என்னவென்றால், கிட்டத்தட்ட 100 கணக்கான போராளிகள் அடக்கம் செய்யப்பட்டிருந்த தாண்டியடி என்ற நிலத்தில் இன்று ராணுவ முகாம் அமைக்கப்பட்டிருக்கின்றது. அந்த சடலங்கள் புதைக்கப்பட்டிருக்கின்ற இடத்தில் ஒரு ராணுவ முகாமை அமைத்திருப்பது என்பது உண்மையில் அங்கு வாழுகின்ற மக்கள் மத்தியில் ஒரு வகையில் மனரீதியான ஒரு உளைச்சலை ஏற்படுத்துகின்ற ஒரு விடயமாகவும் அது அமைந்திருக்கின்றது. எனவே அடக்கம் செய்யப்பட்ட மயானங்களில் ராணுவ முகாம்களை அமைப்பது என்பது ஒரு வகையில் ஒரு மனித நேயத்திற்கு அப்பால் பட்ட ஒரு விடயமாக அமைந்திருக்கின்றது. இதனை பார்வையிட்ட ஒரு UNO அதிகாரி குறிப்பிட்டார், இறந்ததன் பின்னர் இறந்த உடல்களுக்கு மரியாதை கொடுக்க வேண்டியது எமது தார்மீக பணியாகும். பௌத்தம் என்பது பகுத்தறிவான சிந்தனையை கொண்ட ஒரு மதம், எல்லோரும் ஒரு அறிவியல் பூர்வமாக ஏற்றுக்கொள்ளுகின்ற ஒரு மதம். அப்படிப்பட்ட ஒரு மதத்தை பின்பற்றுகின்ற இந்த நாட்டில் இப்படியான விடயங்கள் மக்கள் மத்தியில் மனதில் ஒரு கொதிப்பை அல்லது மனதில் ஒரு விரக்தியை ஏற்படுத்துகின்ற ஒரு விடயமாக இருக்கின்றது. எனவே இந்த தாண்டியடி மயானத்தில் அமைக்கப்பட்டிருக்கின்ற அந்த ராணுவ முகாம் அகற்றப்பட்டு அந்த மயானமாக இருப்பதற்கு ஒரு வழிவகை செய்ய வேண்டும் என்று இந்த இடத்தில் உங்களை உருக்கமாக கேட்டுக் கொள்கின்றேன். அதேவேளை வடக்கு கிழக்கு மட்டுமல்லாமல் மேலும் மலேக பிரதேசங்களிலும் கூட காணி விடயத்தில் அந்த மக்கள் மிகவும் வஞ்சிக்கப்பட்டிருக்கின்றார்கள். நாட்டுக்காக தங்களுடைய வியர்வையினையும் உதிரத்தையும் சிந்தி உழைக்கின்ற அந்த மக்கள் இன்று தங்களுடைய வாழ்வுரிமைக்காக தாங்கள் உழைக்கின்ற அந்த உழைப்புக்கேற்ற வேதனம் வேண்டும் என்பதற்காக அவர்கள் இன்று வீதியில் இறங்கி போராடக்கூடிய ஒரு நிலையிலும், தங்களது உயிரை அவர்கள் தாரை வார்த்தை கொடுக்கக்கூடிய விதத்தில் தீக்குளிக்கக்கூடிய நிலையிலும் அந்த மக்கள் இன்று வீதியில் இறங்கி இருக்கின்றார்கள். உழைக்கின்ற உழைப்பாளிகளுக்கு வேண்டிய உழைப்புக்குரிய வேதனங்கள் கொடுக்காமல் இருப்பது ஒரு வகையில் பாவமான செயலாகும். எனவே இப்படிப்பட்ட தொழிலாளர்களுக்குரிய சம்பளம் கொடுக்கப்பட வேண்டியது அரசின் தார்மீக கடமையாகும். எனவே அரசு உரிய முதலாளிகள் சம்பளத்தோடு பேச்சுவார்த்தை நடத்தி அதற்குரிய விடயத்தை கையாளும் என்கின்ற விடயத்தை நான் இந்த இடத்தில் கூறிக்கொள்வதோடு, வெள்ளைக்காரனின் காலத்திலிருந்து லயத்தில் வாழ்ந்து கொண்டிருக்கின்ற அந்த மக்களுக்கு ஒரு மாற்றம் ஏற்பட வேண்டும். இந்த நல்லாட்சி அரசாங்கம் அவர்களுக்கும் தனியான வீடுகளை கட்டி அவர்கள் வீடுகளில் அமரக்கூடிய அளவிற்கு காடி சம்பந்தமான உரிமைகள் வழங்கப்பட வேண்டும் என்கின்ற விடயத்திலும் நாங்களும் கவனமாக இருக்கின்றோம். இந்த விடயம் நிகழ வேண்டும், நிகழ்த்த வேண்டும். நல்லாட்சி அரசாங்கம் தன்னுடைய சான்றிதழை உறுதிப்படுத்துவதற்கு இவ்வாறு ஒரு சுரண்டப்படுகின்ற அல்லது நீண்டகாலமாக வாழ்விடமில்லாமல் வருந்திக் கொண்டிருக்கின்ற இந்த மக்களுக்கு இந்த காணி விடயம் சம்பந்தமாக உரிய ஒரு அக்கறை செலுத்த வேண்டும் என்ற விடயத்தை குறிப்பிட விரும்புகின்றேன். இன்னும் ஒரு விடயம் நான் சுட்டிக்காட்ட வேண்டும். எங்களுடைய யுத்தத்திற்கு முற்பட்ட காலத்தை எடுத்துக்கொண்டால் பல்வேறுபட்ட தொழிற்சாலைகள் இயங்கிக் கொண்டிருந்தன. இந்த விடயத்தை நான் அடிக்கடி கூறியிருக்கின்றேன். அதாவது காகித தொழிற்சாலை, அரிசி ஆலை, ஒட்டு தொழிற்சாலை, இன்னும் சொல்லப்போனால் கரடினாறு ஒரு விவசாய பாரிய பண்ணை என்றெல்லாம் பல்வேறு தொழில் முக்கியத்துவம் வாய்ந்த கேந்திர நிலையங்கள் காணப்பட்டன. இன்று அந்த இடங்கள் எல்லாம் வெறும் மண்ணாக கிடக்கின்றன. அந்த மண், குறிப்பாக வாழைச்சேனை காகித ஆலையை எடுத்துக்கொண்டால், அந்த காகித ஆலை 330 ஏக்கர் விஸ்தீரணம் கொண்டது. அதில் மீளுருவாக்கம் மூலமாக தொழிற்சாலை அமைக்கப்பட வேண்டும் என்கின்ற எண்ணம் எங்களுடைய அரசியல்வாதிகள் மத்தியிலும் மக்கள் மத்தியிலும் இருக்கின்றது. அது மட்டுமல்லாமல் அவர்களுக்குரிய தொழில் வாய்ப்புகள், 3000 மேற்பட்ட தொழிலாளர்கள் தொழில் வாய்ப்புகளை பெற்ற ஒரு நிலம் இன்று ஏறத்தாழ மரணம் அடைந்த நிலையில் அந்த தொழிற்சாலை காணப்படுகின்றது. அந்த நிலத்தை வேறு வேறு தேவைகளுக்காக பயன்படுத்துவதன் காரணமாக அந்த மக்களுக்குரிய வாழ்வாதாரம் அடிபட்டு போகக்கூடிய நிலைமை இருக்கின்றது. இந்த காணி விடயத்திலும் கூட மக்களுக்கு தொழில் வாய்ப்பு கொடுத்த அந்த காணியில் மீண்டும் தொழிற்சாலைகள் அமைக்கப்படுவதற்குரிய நடவடிக்கை எடுக்கப்பட வேண்டும். ஒரு தொழிற்சாலை என்பது எல்லா மக்களுக்கும் பொதுவான ஒரு தொழிற்சாலையாக அமைந்திருக்கின்றது. அந்த தொழிற்சாலையை தனிப்பட்ட முறையில் ஒருவரோ இருவரோ ஒரு சமூகமோ உரித்து கொண்டாட முடியாது. எனவே அதற்குரிய காணியை கூட கையகப்படுத்தி மக்களின் வாழ்வாதார தேவைக்காக அந்த தொழிற்சாலையை மீளுருவாக்கம் செய்வதற்கும் மீண்டும் இயங்க வைப்பதற்கும் உரிய நடவடிக்கையை உரிய அமைச்சர்கள் மேற்கொள்ள வேண்டும். இது உங்களுடைய விடயத்திற்குள் வராது விட்டாலும் அந்த காணி பிறபிற தேவைகளுக்காக கையகப்படுத்தப்படுகின்ற ஒரு துர்ப்பாக்கிய நிலைமை காணப்படுகின்றது. இது பற்றி நான் பல தடவைகள் இந்த கௌரவமான மன்றத்தில் நான் எடுத்துரைத்திருக்கின்றேன். ஆனால் அதற்குரிய பதில்கள் தான் ஆரோக்கியமாக எனக்கு இன்னும் கிடைக்கவில்லை என்கின்ற விடயத்தையும் நான் சுட்டிக்காட்ட விரும்புகின்றேன். மொத்தத்தில் சொல்ல போனால் வடக்கு கிழக்கு மாகாணங்களை எடுத்துக்கொண்டாலும் சரி, மலைக பிரதேசத்தை எடுத்துக்கொண்டாலும் சரி, ஏழை எளிய மக்கள் இன்றும் கூட சேரிப்புறங்களில் கூட தென்னிலங்கை பகுதிகளிலும் கூட வாழ்ந்து கொண்டிருக்கின்றார்கள் காணிகள் இல்லாத நிலையில். எனவே காணிகளற்ற நிலையில் வாழுகின்றவர்கள் சிங்களவர்களாக இருக்கட்டும், தமிழர்களாக இருக்கட்டும், முஸ்லிம்களாக இருக்கட்டும், அவர்களுக்குரிய காணிகளை கொடுத்து அவர்கள் கௌரவமாக வாழ்வதற்குரிய ஒரு நிலைமையை இந்த நல்லாட்சி அரசாங்கம் ஏற்படுத்தி கொடுக்க வேண்டும் என்ற விடயத்தினை நான் சுட்டிக்காட்ட விரும்புகின்றேன். புதூர் என்கின்ற கிராமத்தில் அந்த இடத்தில் பாடசாலை ஒன்று இருக்கின்றது. ஒரு தரம் 2 தரத்தை கொண்ட ஒரு பாடசாலை, கோவில் ஒன்று இருக்கின்றது. அந்த இடத்தில் பாடசாலைக்கு ஒரு மைதானம் இல்லாத ஒரு நிலைமை காணப்படுகின்றது. கோவிலுக்கு ஒரு ஒரு முன்பகுதியில் ஒரு வெளியில்லாத ஒரு நிலைமை காணப்படுகின்றது. இந்த நேரத்தில் ஒரு பாரிய நிலப்பரப்பு ஒன்று அங்கு காணப்படுகின்ற ஆகாயப்படை விமான தளத்திற்காக ஒதுக்கப்பட்டிருக்கின்றது. எனவே ஒரு 2 ஏக்கரையாவது ஒதுக்கி அந்த பாடசாலை தேவைக்கும் அங்கிருக்கின்ற கோவில் தேவைக்கும் ஒதுக்குவதற்கு ஆவண செய்ய வேண்டும் என்று இந்த பாடசாலை மைதானத்திற்கும் அந்த கோவிலுக்குமாக ஆக 2 ஏக்கர், அது 100 கணக்கான ஏக்கரை விஸ்தீரணமாக கொண்ட பகுதி. எனவே அதனை ஒதுக்குவதற்கும் நீங்கள் நடவடிக்கை எடுக்க வேண்டும். இது சம்பந்தமாக மீள்குடியேற்ற அமைச்சர் சுவாமிநாதன் அவர்களிடமும் நாங்கள் இந்த விடயத்தை பற்றி பிரஸ்தாபித்திருக்கின்றோம். எனவே இது தொடர்பான அமைச்சர்களுடன் பேச்சுவார்த்தை நடத்தி இந்த விடயங்களையும் எங்களுக்கு செய்து தர வேண்டும். நல்லாட்சியை நாங்கள் நம்பிக்கொண்டிருப்பதற்கு, நல்லாட்சி மீது நாங்கள் பற்றுக்கொள்வதற்கு இப்படியான காரியங்களை நீங்கள் ஆற்ற வேண்டும் என்று கேட்டு, உங்களுடைய ஒரு சிரேஷ்ட அமைச்சர், மிகவும் பொறுமையான அமைச்சர், எதையும் கண்ணியமாக காத்திரமாக கையாளக்கூடிய அமைச்சர் என்ற வகையில் நீங்கள் இந்த விடயங்களை, குறிப்பிட்ட விடயங்களுக்கு உரிய பதில் நடவடிக்கைகளை மிக விரைவில் எடுப்பீர்கள் என்ற நம்பிக்கையோடு அமைகின்றேன். நன்றி.
தேங்க்யூ. கரு முஜிபுர் ரஹ்மான் மந்திரித்துமா புதுமான வினாடி நமையாய்
கரு මුලාසනේ මන්ත්‍රීතුමනි විශේෂයෙන්ම දැන් මේ ඉඩම් සම්බන්ධව මේ ඉදිරිපත් කළ තියෙන ගැසට් නිවේදයත් අනුවත් ඒ වගේම ඒ සම්බන්ධව යම් කාරණා කීපයක් නැමැතුමත් ඉන්න වෙලාවේ මතු කරන්න අවශ්‍යයි. අපි දන්නවා පෞගේ කාලේ මේ ඉඩම් සම්බන්ධව ගත්තම මේ ඉඩම් පවරා ගැනීමේදී ප්‍රශ්න ගණනාවක් පැන නැගුණා. විශේෂයෙන්ම මේ රටේ ඉඩම් පවරා ගැනීමේදී යම් ක්‍රියාපිළිවෙලක් තියෙනවා. යා ඒක හදිසි අවස්ථා සඳහා ඉඩම් පවරා ගන්නත් පුළුවන්. ඒ වගේම මේ රටේ සංවර්ධනය සඳහා රටේ අවශ්‍යතාවයන් අනුව මේ රටේ ඉදිරි සංවර්ධනය වෙනුවෙන් අපිට පුළුවන් පෞද්ගලික දේපළ පවා රජයට පවරා ගැනීමේ ඒ හැකියාව තියෙනවා. ඒවා ගැසට් නිවේදන මගින් ප්‍රකාශයට පත් කරලා ඒවා අධිකරණයේදී අභියෝගයට ලක්ුණත් ඒවත් මුහුණ දීලා තමයි ඒ ඉඩම් පවරාගත යුත්තේ. නමුත් පසුගිය කාලය තුල ඒ කිසිදු නීතියකට යට නොවි ඒ කිසිදු රටේ තියෙන සාමාන්‍ය නීතිය වෙන්න පුළුවන්, ඉඩම් නීතිය වෙන්න පුළුවන්, එහෙම නීතිය වලට යටත් නොවි පවරාගත් ඉඩම් රාශියක් පෞගිය කාලේ මේ කොළඹ නගරය තුල වාර්තා වුණා. අපි දන්නවා විශේෂයෙන්ම ආයෝජකයන්ට ඉඩම් අවශ්‍ය වුණාම, ආයෝජකයන්ට ඉඩම් ලබා දෙන්න ඕන වුණාම ඒ ඉඩම් පෞද්ගලික ඉඩම් ඒවා බලහත්කාරයෙන් පවරගෙන ඒවා ආයෝජකයන්ගේ සංවර්ධනය වෙනුවෙන් ඒව ලබා දීලා අද විශාල පිරිසක් ඉන්නවා ඒවට තවම වන්දි ලබා ගන්න බැරුව. කොළඹ නගරයේ අපි කොම්පණි වීදියේ ඒ ප්‍රදේශයේ මැලේ වීදියේ ප්‍රදේශය ගත්තම අක්කර 400 ගානක ප්‍රමාණයක් මා ඉන්දියානු ටාටා සමාගමට පෞගිය ආණ්ඩුව මිශ්‍ර සංවර්ධනයක් වෙනුවෙන් ඒ පෞද්ගලික ඉඩම් අත්පත් කරගෙන ඒව පවර්ලා දුන්නා. ඒ ඉන්දියානු ටාටා සමාගමට ඒව ලබා දීම කටයුතු කළේ ඒ සියලුම එතන තිබුණු ඒ අක්කර 400 ගානක ඉඩම් ප්‍රමාණයෙන් 75%ක වගේ ඉඩම් ප්‍රමාණයක් පෞද්ගලික ඉඩම්. ඒවා අවුරුදු ගණනාවක් ඒ ප්‍රදේශයේ මිනිස්සු අවුරුදු 150ක ඉතිහාසයක් ඒ කොම්පන්නේ වීදියේ ජීවත් වෙච්ච ඒ ජනතාවට තිබුණා. ඊටාම පැරණි ගෙවල් අවුරුදු 100කට ආසන්න ඒ ගොඩනගපු ගෙවල් ඒ වගේම ඓතිහාසික වටිනාකමක් තිබුණ ඒ ගෙවල් තිබුණා. එහෙම ප්‍රදේශයක එහෙම යම් ජනතාවගේ ඒ පෞරාණික తত্ত্বය ඒ සංස්කෘතික උරුමයන් ඒ සියලු දේවල් විනාශ කරලා ඒ සම්පූර්ණයෙන් මේ ඉඩම ඉන්දියානු සමාගමකට පවර දීලා ඒක පවරලා දුන්නේ ඒ මිශ්‍ර සංවර්ධනයක් වෙනුවෙන් කියලා අද වෙනකොට ඒ පෞද්ගලික ඉඩම් වල හිටපු ජනතාවට තවම වන්දි ලබා දෙයි ගන්න බැරුව ඉන්නවා. දේශාධිකරණයේදී නඩුවක් පවරලා ඒ නඩුවේදී තීන්දුව ලබා දීලා තවම අවුරුදු 100 ගණන් Tamange ඉඩම් වල ජීවත් වෙච්ච ජනතාව තව අවුරුදු ඒ 100 ගණන් වල Tamange ඒ ඉඩමේ අයිතිය තියාගෙන හිටපු ජනතාව අද කිසිදු දෙයක් නැතුව සාමාන්‍ය ගෙවල් වල කුලියට ඉන්න තත්ත්වයක් අදපත් වෙලා තියෙනවා. එහෙම උනේ මේ රටේ තිබුණු කිසිදු නීතියක් බලපාන්නේ නැතුව මේ රටේ ඉඩම් පවරා ගැනීමේ නීතිය ඒව ක්‍රියාත්මක නොකර ජනතාවගේ අභිමතය ජනතාවගේ ඌමනාවල් එපාකම් ඒවා බලන්නේ නැතුව සනික ආරක්ෂක අමාත්‍යාංශය එදා ඒ මිලිටරි බලය ඒ ක්‍රියාත්මක කිරීම තුළ අද ඒ ජනතාව නන්නත්තර වෙලා තියෙනවා. මෙන්න මේ වගේ කීපයක් පෞගිය කාලේ කොළඹ නගරය ඇතුලේ සිද්ධ වුණා. ඊළඟට ගරු මූලාසන මන්ත්‍රීතුමනි මම කියන්න ඕන කොළඹ නගරේ අපි කොළඹ කොටුව කියන ඒ ප්‍රදේශයේ තියෙන රෝහල් වීදිය. ඒ රෝහල් වීදියේ ඒකට අයිති ව්‍යාපාරික ආයතන 17ක් කෝටි ගණන් වටින ඉඩකඩම් එක රැයකින් බුල්ඩෝසර් ගෙනල්ලා 2000 11 ජනවාරි මාසේ බිමතර සමතලා කළා දැන්. ඒ බුල්ඩෝසර් ගෙනල්ලා සමතලා කරනකන් ඒ රෝහල් වීදියේ ඒකයි ඒ චතම් වීදියේ අතර තියෙන ඒ ව්‍යාපාරික ආයතන වල අයිතිකරුවෝ උන් කිසි දෙයක් දන්නේ නැහැ. හමුදාව දාලා පොලිසිය දාලා ඔවුන්ව නිහඬතාවයකට පත් කරලා බලහත්කාරයෙන් බුල්ඩෝසර් දාලා ආ ජංගම දුරකථන මාර්ගයෙන් පණිවිඩ දීලා ඒ සම්පූර්ණයෙන්ම ඒ ව්‍යාපාර 17 ස්ථානය ඒක සම්පූර්ණයෙන්ම සමතලා කළා දැන්. අද එතනට ගිහිල්ලා බැලුවම හිස් ඉඩමක් තියෙනවා. අද ඒ ව්‍යාපාරිකයන්ට වෙච්ච දෙයක් නැහැ. ඊළඟට එතනම අපි ඒ චතම් වීදියේ අපි උඩහට ගියාම එතන තියෙනවා තිබුණා වයිට් හවුස් කියලා පැරණි ගොඩනැගිල්ල. වයිට් හවුස් කියලා ඉතාම පෞරාණික මං හිතන්නේ ඕලන්ද කාලයේ හදපු ගොඩනැගිල්ලක්. ඒ ගොඩනැගිල්ල 2009 දී සම්පූර්ණයෙන්ම බිමට සමතලා කළා දැන්. දැන් ඒ ඔක්කොම කරේ ඉතාම ඒ අයිතිකාරයන්ට ඒ අයිතිකරුවන් නොදන්වා බලහත්කාරයෙන් මෙහෙම ඉඩම් පවරගත්තා. ඊළඟට කොළඹ කොටුවේ ගෆූර් බිල්ඩේම. දැන් ඒ ගෆූර් බිල්ඩේම කියලා කියන්නේ අවුරුදු 150ක් 200ක් පැරණි ඉතාම පෞරාණික තිබුණු ගොඩනැගිල්ල. ඉතින් ඒ ගොඩනැගිල්ලත් හදිසි අවශ්‍යතාවයේ කියලා පෞගිය ආණ්ඩුව පවරගත්තා. මොකද හදිසි අවස්ථාව අවශ්‍යතාවය ආ අදිසි අවස්ථාවය කියලා ඒ අනුව ඒක යටතේ ඒ ඉඩම ඒ ගොඩනැගිල්ල පවරගත්තා. හදිසි අවශ්‍යතාවය අපි හොයලා බැලුවොත් ඒ කොළඹ හතේ ඉන්න නෝන මහත්වරුන්ට රැට ඇවිල්ලා භෝජන සංග්‍රහ පවත්වන්න තමයි එදා ඒ ආණ්ඩුවට තිබුණු අදිසි අවශ්‍යතාවය. ඒ ගොඩනැගිල්ල පවරගත්තා. අද ඒ ගොඩනැගිල්ලේ අයිතිකරුවන්ට වන්දි ලබා දුන්නද එහෙම නැත්නම් ඒ ඔවුන්ට වෙච්ච ඒ පාඩුවලට වන්දි ලබා දුන්නද කියන එක තවම ප්‍රහේලිකාවක් හැටියට තියෙනවා. මෙන්න මේ විදිහට පෞගිය කාලෙම මේ රටේ තිබුණු ඒ ඉඩම් නීතිය ඒවා කිසිදු දෙයක් බල නොපාත්වන විදිහට මේ පෞගිය රජයේ ක්‍රියාත්මක වුණා. මේකෙන් මේ කොළඹ නගරයේ තියෙන වටිනා ඉඩකඩම් ඔවුන්ට අවශ්‍ය බෞජාතික සමාගම් වලට ඔවුන්ට අවශ්‍ය ඔවුන්ගේ යාළු මිත්‍රයන්ට ලබා දෙන්න මේ කොළඹ නගරයේ ජනතාව පැන්නීමේ වැඩපිළිවෙලක් පෞගිය කාලේ ක්‍රියාත්මක වුණා. අපේ වාසනාවකට අපි 2015 අපේ ජයග්‍රහණයත් එක්ක අපිට ඒක නවත්ත ගන්න පුළුවන්.
ඔබතුමාට විනාඩි දෙකක් තියෙනවා.
ඔව්. ඊළඟට තියෙන ගැටලුව තමයි ගරු මන්ත්‍රීතුමනි දැන් පෞගිය කාලේ මෙන්න මේ විදිහට සමහර ප්‍රදේශ ආගමික ස්ථාන තියෙනවා නම් ඒ ආගමික ස්ථාන වටේ තියෙන අක්කර ගණනාවක් පූජා භූමි හැටියට නම් කරලා ඒ ඉඩම් ලබාගත් අවස්ථාවකුත් තියෙනවා. දැන් අපිට මෑතකදී ප්‍රශ්නයක් ගොඩනැගිලා තියෙනවා පුත්තලම දිස්ත්‍රික්කේ මාදම්ප ප්‍රදේශයේ එතන අපි කියනවා තනිවැල්ල කියලා ඒ ප්‍රදේශයේ එතන තියෙන ඒ ආගමික දේවාලයට ඉස්සරහා තියෙන 1999 දී ඒක ගැසට් කරලා ඒක සම්පූර්ණයෙන්ම ජනතාව ජීවත් වෙන පෞද්ගලික ඉඩම් ඒවා පූජා භූමි හැටියට නම් කරලා දැන් ඒවත් පවරගෙන තියෙනවා. මං හිතන්නේ දැන් මෙහෙම ඉඩම් එක එක දේවස්ථානවලට අවශ්‍ය අනුව ජනතාව අවුරුදු 100 ගණන් 100ක ඉතිහාසයක් එක්ක ජීවත් වෙන ප්‍රදේශ මෙහෙම පවරා ගන්න ගියොත් මං හිතන්නේ අපි ලොකු ගැටුමකට අපිට යන්න වෙනවා. කිසිම විද්‍යාත්මක පදනමක් නැතුව කිසිදු අවශ්‍යතාවයක් නැතුව කිසිදු වැඩපිළිවෙලක් නැතුව එහෙම ඉඩම් ගැසට් කරලා පවරා ගන්න ගියොත් මං හිතන්නේ මේ රටේ අපි ලොකු ඉඩම් ආරෝලකට අපිට මැදිහත් වෙන්න වෙනවා. ඉතින් ඒ හින්දා අපි ඇමතුමාගේ අවධානය යොමු කරනවා පහුගිය කාලේ මේ ආණ්ඩුව සමහර ගත්ත අදූර්ච දර්ශ ක්‍රියාමාර්ග තියෙනවා. සමහර දේවල් තියෙනවා කිසිදු හොයා බැලීමකින් තොරව තමන්ගේ ඇමතිතුමාට අවශ්‍ය විදියට එහෙම නැත්නම් හිටපු ලේකම්වරුන්ට අවශ්‍ය විදියට ආණ්ඩුවේ ගජ මිතුරන්ට අවශ්‍ය විදියට ඒ ඉඩම් පවරගත් එක ගැසට් කරපු දේවල් ඒවා තියෙනවා. එහෙනම් අපි ඇමතුමාගෙන් ඉල්ලනවා නැවත මේවා ගැන විමර්ශනයක් කළ යුතුයි. නැවත මේ පිළිබඳව අපි පරීක්ෂණයක් කළ යුතුයි. නැවත මේ පිළිබඳව අපි විපරමක් කරලා මේවා නිවැරදි කරගත යුතුයි. මොකද ඒවා කිසිදු පදනමක් නැතුව ජනතාවගේ උවමනාවන් එපාකම් වෙනුවෙන්වත් මේ රටේ සංවර්ධනය වෙනුවෙන්වත් මේ රටේ දියුණුව වෙනුවෙන්වත් ගත්ත ක්‍රියාමාර්ග නෙමෙයි. එහෙනම් අපිට අද විශේෂ යහපාලන රජයක් යටතේ අපි බලාපොරොත්තු වෙනවා ඒ පෞගිය කාලේ ආණ්ඩුව ගත්ත අදූර්ත දර්ශ ක්‍රියාමාර්ග උඩ අසාධාරණයට ලක්වෙච්ච ඒ ජනතාවට අපි සාධාරණත්වය අපි ඉෂ්ට කරන්න ඕනේ. අද ඒ සාධාරණත්වයේ ජනතාව අපෙන් බලාපොරොත්තු වෙනවා. මං හිතන්නේ අපිට ඒ වගකීම තියෙනවා. එහෙනම් අපි ඇමතුමාගෙන් ඉල්ලනවා ඒ ගත්ත ක්‍රියාමාර්ග නැවත විමර්ශයට ලක් කරන්න නැවත ඒවා පරීක්ෂණයට ලක් කරන්න ඒ ක්‍රියාමාර්ග නැවත ආපසු හරවලා ඒ ජනතාවට වෙච්ච ඒ පාඩුව අපි ගැන බලාපොරොත්තු තියාගෙන ඉන්න මේ යහපාලන ආණ්ඩුවෙන් යම් සහනයක් ලැබෙයි කියලා බලාපොරොත්තුෙන් ඉන්න ඒ ජනතාවට ඒ සාධාරණත්වය ඉෂ්ට කරන්න කියමින් වචන ස්වල්පය අවසන්
කරමි. බොහොම
ස්තුතියි.
ගරු විමල් රත්නායක මහත්මයා මතුමාගේ විනාඩි 18යි.
ගරු සභාපතිතුමනි, ඉදම් ප්‍රතිප්‍රගුලාසි පිළිබඳ ගැසට් නිවේදනය පිළිබඳ විවාදයේදී කරුණු කීපයක් ඉදිරිපත් කිරීමට කැමැති. මුලින්ම ගත්තොත් මම කල්පනා කරන්නේ ගරු සභාපතිතුමනි මේ ලැබී තිබෙන කාලය තුළදී යම් ජනතාවගේ අවධානයට යොමු වෙලා තිබෙන යම් ගැටලු ප්‍රමාණයක් ගරු ඇමතිතුමාට ඉදිරිපත් කරන්න. පළවෙනි කරුණ තමයි මේ වෙන විට විශේෂයෙන්ම අපේ රටේ මිනින්දෝරුවන් තුලත් මිනින්දෝරු දෙපාර්තමේන්තුව තුලත් යම් සැලකිය යුතු ගැටලුවක් සාකච්ඡාවක් ඇති වෙලා තිබෙනවා. ඒක තමයි දැනට ක්‍රියාත්මක වෙමින් තිබෙන මේ රටේ මැනුම් කටයුතු. දැනට කෙරෙන්නේ අපේ රටේ පරණිම දෙපාර්තමේන්තුව වශයෙන් මා දන්නා. මම හිතන්නේ මම හරි මිනින්දෝරු දෙපාර්තමේන්තුව මගිනුත් පුද්ගලික දේශීය ඉංජිනේරුවන් මගින් දේශීය මිනින්දෝරුවන් මගින්. එතකොට දැනට රජය මගින් මෙන්න මේ මැනුම් කටයුතු විශේෂයෙන්ම බිම්සවිය ව්‍යාපෘතිය දාලා කරන මැනුම් කටයුතුත් නැත්නම් සහ පොදු ඒ මැනුම් කටයුතු පුද්ගලික සමාගමකට විශේෂයෙන්ම විදේශීය පුද්ගලික සමාගමකට ලබා දී තිබෙනවා කියන ප්‍රශ්නය අද රටේ විශේෂයෙන්ම මේ මිනින්දෝරුවන් අතරත් පොදුවේ රටේ සාකච්ඡාවල ලක් වෙමින් තිබෙනවා. එහෙම යෝජනාවක් තියෙනවද ඇමතුමා? කැබිනට් පණ්ඩලයට හෝ එබැ ඔබතුමාගේ අමාත්‍යංශ මට්ටමෙන් ඉදිරිපත් වෙච්ච
යෝජනාවක් තියෙනවා. තිබුණාට කිසිම තීරණයක් අරගෙන
නැහැ. ඔයම තීරණයක් අරගෙන නැති බව ඔබතුමා කියවනවා. නමුත් දැනගන්න ලැබෙන තොරතුරු අනුව මා හිතන්නේ ඔබතුමාගේ අමාත්‍යංශයෙන් මේක ආරම්භ වෙනවා කියලා. මම දැනට දැනගන්න තිබෙන විදිහට මෙය ගුවන් මගින් රටේම බිම භූමිය මනින සිටියම් කරන ව්‍යාපෘතියක් දැනීමේ හැටියට ඩොලර් මිලියන 127ක් වගේ විශාල මුදලකට තමයි මේක ලබා දෙන්න යන්නේ. ඒ නිසා අපි විශේෂයෙන්ම බල කර කියා සිටිනවා එකක් තමයි මේ අසීමාන්තික මුදලක්. මා හිතනවා මේක ඔබතුමාගේ නිලධාරීන්ට මීට වඩා 4 පාංකුවකට 5 පාංකුවකට වගේ මේක කරන්න පුළුවන් කමක් ඇති. ඒ නිසා අනිත් පැත්තෙන් රටේ මනුම් කටයුතු අපි දකින්නේ නැහැ පුද්ගලික විදේශීය සමාගම්කට ලබා දීමේ කිසිදු හදිසි අවස්ථාවක් තිබෙනවා කියලා. එහෙම අවස්ථාවක් අපි දකින්නේ නැහැ. ඒ නිසා මේකෙ වෙන්නේ රටේ මුදල් නාස්ති කිරීමකුත් ඒ වගේම ඉතාමත්ම වෘත්තීමය මට්ටමක් තිබෙන මිනින්දෝරු දෙපාර්තමේන්තුව අකර්මණ්‍ය කිරීමක් තමයි මේකෙන් වෙන්නේ. ඒ නිසා අමෙතුමා මේක දැනට ලබා දීලා නැතිනම් ඉදිරියට ලබා දෙන්න එපා කියන ඉල්ලීමත් අපි ඔබතුමාගෙන් ඉල්ලා සිටිනවා. ඒකම තමයි ගරු ඇමතුමනි ඔබතුමාගේ විශේෂ අවධානයට යොමු කරන්න කැමති විශේෂයෙන්ම රත්නපුර දිස්ත්‍රික්කයේ දුම්බර කියන ප්‍රදේශයේ ඇති වී තිබෙන මහ විශාල ඉඩම් ආශ්‍රිත සමාජ ගැටලුව. ඔබතුමා දන්නවා මේ මම හිතන්නේ අපේ මුජිබ රහුබාන් මන්ත්‍රීතුමත් මේ විහාර දේවාලකම් පිළිබඳ යම් කරුණු ඉදිරිපත් කළා. දැන් මේ විහාර දේවාලකම් වලට විවිධ ඉඩකඩම් අයිති විවිධ ආගම් වලට අයත් ඉඩම් තිබෙනවා. ඒක නෙමෙයි මෙතන තියෙන ප්‍රශ්නය. මේ ඉඩම් ප්‍රමාණය අක්කර 8000කට ආසන්න ඉඩම් ප්‍රමාණයක්. මේක විහාර දේවාලකම් පළඳට අයිති ඉඩම් නෙමෙයි. ඒක ඔබතුමාගේ කොමසාරිස් ජෙනරාල් දෙපාර්තමේන්තුවෙනුත් ඒ වගේම බෞද්ධ කටයුතු පිළිබඳ දෙපාර්තමේන්තුවෙනුත් පැහැදිලිව සනාථ කළා තිබෙනවා ගරු සභාපතිතුමනි. මේ ඉඩම් ඒ කිසිම විහාරස්ථානයකට කිසිම ඒ පන්සලකට අයිති ඒවා නෙමෙයි කියලා. එහෙම අයිති ඒවා තිබෙනවා. ඔබතුමා සභාපතිතුමා දිස්ත්‍රික්කෙත් මම හිතන්නේ ඉඩම්ම ලොකුම ඉඩම් අයිතිකාරයක් අතරකම දේවාල. එතකොට ඒවයි වෙනම ප්‍රශ්න තියෙනවා. නමුත් මෙතන ගත්තට පස්සේ ගරු සභාපතිතුමනි අක්කර 8000ක් පමණ සුවිශාල ඉඩම් ප්‍රමාණයක් බලහත්කාරයෙන් එක්තරා ස්වාමින්වාස නමක් තමන්ගේ බලහත්කාරී ඒක බුද්ධාගමට සම්බන්ධ දෙයක් නෙමෙයි බලහත්කාරය පාවිච්චි කරලා මේ ඉඩම් ප්‍රමාණය අල්ලගෙන ඒකට විවිධාකාර ව්‍යාජ සන්නසවල් හදාගෙන මේ ඉතාමත්ම අමාරුවෙන් ජීවත් වෙන මේ ජනතාව ග්‍රාමීය ජනතාව සුවිශාල පීඩනයකට ලක් කරනවා. ඔවුන්ට ඔප්පුවක් ලබා ගන්න පමණක් නෙමෙයි ඔවුන්ගේ ජන ජීවිතය පවා මර කණ්ඩායම දාගෙන සමහර පොලිසිය නිලධාරී මහත්වරයෝ දාගෙන දැන් ගමේ මිනිස් තර්ජනය කරනවා. දැන් ගමේ මිනිස්සුන්ට කළු සභාපතිතුමනි ඉඩමට අදාළ කරන ඔප්පුව තියා මොනවද ලබා ගන්න බැරි වෙලාවකදී ඒ ප්‍රදේශයේ ඉන්න පොලිසිය ලොක්කන් පොලිසියේ ඉහළම නිලධාරීන් අක්කර 50 අක්කර 150 දීලා තියෙනවා ගරුවැමතුමා. ඒ නිසා මේක ඒ වගේම විවිධාකාර මර කණ්ඩායම දාගෙන මේ අහිංසක ගම්වාසීන් තර්ජනය කරනවා. ඒ නිසා විශේෂයෙන්ම අපි ආණ්ඩුවෙන් ඉල්ලා සිටින කැමැති මේ ජනාධිපතිවරයාගෙන් මොකද රටේ අවසානයේ ඉඩම්වල අවසාන බාරකරුවා ජනාධිපතිවරයා. අයිතිකරවන වුණත් අවසාන බාරකරුවා ඉඩම් ඇමතිතුමා වුණත් අවසාන ඉඩම් ඔප්පුව අත්සන් කරන ජනාධිපති. ඒක සම්ප්‍රදායයි. සර් රටේ ජනාධිපතිවරට වගකීමක් තිබෙනවා. රටේ අගමැතිවරට වගකීමක් තියෙනවා අපි ඇමතිතුමන් ඉල්ලා සිටිනවා. මේක පැහැදිලි ඉඩම් ප්‍රශ්නයක් සහ අනිකු දේශපාලන ප්‍රශ්නයක්.
ඔබතුමා කියන කාරණේ සත්‍යයි. අපිට බින්සාවිය ක්‍රියාත්මක කරන්න බෑ උසාවියට නඩුවක් දාලා මේ තුන්වෙනි පාර ඔක්කොම නතර කරලා තියෙන්නේ. උසාවියේ තීන්දුව ආපු හැටි අපිට ක්‍රියාත්මක කරන්න.
ඔව් මම ගරුවා ඇමතිතුමාගේ ඉල්ලා සිටිනවා උසාවි නියෝගයේ ඔබතුමාන මැදිහත් වෙන්න බෑ. නමුත් ආවම වශයෙන් මේ සම්බන්ධව කැබිනට් මණ්ඩලය දැනුවත් කරන්න කිව්වා. මොකද මේක සමාජ ප්‍රශ්නයක්. මේක සමාජ ප්‍රශ්නයක්. එතන සම්පූර්ණ දේශපාලන බලහත්කාරයක් තියෙන්නේ. ඒක අර පරණ සිරිදුගේ බද්දේ ගම නම කතාව කියවෙන කතාවක් එතන තියෙන්නේ. අන්ත දුගී අහිංසක මිනිස්සු වහල්ලු වශයෙන් සලකන සංඝයා වහන්සේ කෙනෙක් ඉන්නවා. ඉතින් ඒ නිසා ඒක බුද්ධාගමටත් කරලා බුද්ධාගම ගැන ඉඩම් ගොඩ ගහ ගන්න ආගමක් නෙමෙයි. ඒ නිසා අපි විශේෂයෙන්ම ආණ්ඩුවට බලකර කියා සිටිනවා මේකට පොලිසිය ලොක්කොත් සම්බන්ධයි. ඒ නිසා හාමුදුරුවෝ තමන්ගේ බලය වැඩේ සටහන කරගැනීම අක්කර 8000න් අක්කර 4500ක් බෙදනවා ප්‍රභූන්ට. බෙදලා අර අහිංසක මිනිස්සු අට කරන් ඉන්නේ. ගස් ටිකක්
කපනවා. විනාශ කරනවා. බලදාවක් ලබා ගන්න අවස්ථාවක් දෙන්නේ.
ඒ වගේම අපිට දැනගන්න ලැබිලා තියෙනවා මේ සමහර දේශපාලනඥයෝ ඒගොල්ලන්ගේ බිරින්දෑවරු ඒගොල්ලන්ගේ සාමි පුරුෂයෝ ඒගොල්ලෝ සම්බන්ධලා මේවයි ගස් කපනවා. ඉතින් ලැජ්ජයි. ඒක නිසා අපි විශේෂයෙන්ම ආණ්ඩුවට බල කර කියා සිටින්නේ මේකට මැදිහත් වෙන්න. මේක උසාවියේ තිබෙනවා කියලා කරාරින්න එපා. මොකද හරි ඉඩම් පිළිබඳව තිබෙන රටේ ප්‍රධාන ආයතන දෙකම කියලා තිබෙනවනේ. මේ ඉඩම් වලට කිසිදු අයිතියක් නැහැ අදාළ සංඝයා වහන්සේට කියලා බුද්ධාගමට බුද්ධාගමේ සිවුරට ආවරණය කරගෙන සිවුර පෙන්නගෙන ඉඩම් මං කොල්ල කන්න අයිතියක් නැහැ. ඒක නිසා මේ කරුණ අපි වදාරණය කරන්න කැමති මේ විවාදයේදී. ඒ වගේම තමයි ගරු සභාපතිතුමනි අම්පාර දිස්ත්‍රික්කේ පානම මෙවර මේ සාකච්ඡාවේ ගොඩක් මත වුණා පසුගිය රජය ඒගොල්ලන් තිබුණේ හිතුවා කරා දැක්කනම් කරා හිතුණාන් කරා නීතියක් බැලුවේ නැහැ. ඒගොල්ලෝ සියලුම නීති කැඩුවා ආයතන විනාශ කරා. ඒතර ඒ ආකාරයට මේ රටේ විවිධ ප්‍රදේශවල පසුගිය පාලන කාලේ සමහර දේශපාලනඥයෝ මම කියන්නේ සියලුම මැති අමතුරු කියලා පසුගිය පාලනේ හිටපු නමු රාජපක්ෂ ජනාධිපතිවරයා ඔහුගේ පවුලේ උදවේසා ඊට ආසන හිටපු කල්ලිය ඉඩම් පිළිබඳ කටයුතු කරේ Tamanට ඕන විදියට. ඉතින් ඒ නිසා ඒ ආකාරයට තමයි පානම සුවිශාල ඉඩම් අක්කර ප්‍රමාණයක් පානම ප්‍රදේශයේ අත්පත් කරගත්තේ සංචාරක ව්‍යාපාරයට කියලා. ඒක කරේ කරු සභාපතිතුමනි මේ ප්‍රදේශයේ යුද්ධෙන් වැටකමින් අවුරුදු 100 ගාණක් ඔබ දවතුමා දන්නවා මට වඩා ඔබතුමා මේ ප්‍රදේශයේ මන්ත්‍රීවරයෙක් නිසා ඊට ආසන ප්‍රදේශයේ පානම ඉන්නේ කවුද? 1818 උඩරට කැරැල්ලේදී සුදු අධිරාජ්‍යවාදීන් එක්ක යුද්ධ කරලා ඒ සුදු අධිරාජ්‍යවාදීන්ගේ ඝාතනයට මහා පරිමාණ ඝාතන වලට මුහුණ දිය නොහැකිව තමන්ගේ උපංගම් අතහැරලා පලා ගියපු සිංහල ජනතාව එහෙම අවුරුදු 200කට කලින් තමන්ගේ උපන් භූමියෙන් පලවා හැරපු ජන කොටසක් තමයි පානම ඉන්නේ. ඔබතුමා මේ ප්‍රදේශයට ගොඩරම ගිහිල්ලා ඇති මමත් ගිහිල්ලා තියෙනවා. ඉතාම අමාරු ජීවිතයක් වොන් ගත කරන්නේ. කුෂ්කර්මාන්තේ පෞ සම්පත් වගේ දෙයක් විතරයි තියෙන්නේ. දැන් මේ මිනිසුන්ට ගහලා පැනලා තමයි මේ මිනිසු බලහත්කාරයෙන් එලවලා තමයි පසුගිය පාලනේ ඔය හෝටල් වලට කියලා ඉඩම් වෙන් කරගත්තේ. එතන වර්තමාන පාලනේ එනකොට දුන්නු ප්‍රධාන ඡන්දපරන්දුවක් තමයි අම්පාර දිස්ත්‍රික්කේ පානම ජනතාවට මේ ඉඩම් මේ පුරවැසියන් නැවත ලබා දෙනවා කියලා. දැන් මොකද්ද මේ ආණ්ඩුව කරන්නේ? මේ ආණ්ඩුව මේ ප්‍රදේශීය දේශපාලන බලතුන් එකතු වෙලා අර පරණ රාජපක්ෂ පාලනය කරපු වැරද්දම නැවත පානම ජනතාවට කරමින් ඉන්නවා. ඒ නිසා මේවා පැහැදිලි අසාධාරණ මිනිසුන්ගේ තිබිච්ච නිව සමහර පැල්පක් ගිනි තියලා වගේ තමයි කරුවා මෙතුමනි සමහර පසුගිය පාලන කාලේදී මේ ඉඩම් අත්පත් කරගත්තේ තේ නැවතම නැවත සිදුවීම බරපතල ගැටලුවක් ඒ නිසා අපි මේ පිළිබඳව රජයේ අවධානය යොමු කරනවා මිනිසුන් ඉඩම් බලෙන් ගන්න ආණ්ඩුවකටයි තියක් නැහැ මම හිතන්නේ ඔබතුමා අද ඉඩම් වන්දි ලබා දීම පිළිබඳව දැන් මේ ගැසට් නිවේදනයේ ඉදිරිපත් කරද්දී කිව්වේ ඒක අපි ආණ්ඩුකම ව්‍යවස්ථාවටත් අපි දැක්කා ලාලු ජනායක මහජන පරිශන ඒ කමිටුවේ වාර්තාවේ තිබෙනවා පරිච්ඡේද අංක 17 18 19 යටතේ අලුතෙන් මූලික ආදිවාසිකම් පරිච්ඡේද එකතු කරන්න කියලා යෝජනාවකුත් මේ සංවර්ධනය නිසා සිදුවෙන අසාධාරණකම් පීඩාවන් මූලික ආදිවාසිකම් උල්ලංඝනය කිරීමක් ලෙස සැලකිය යුතුයි කියන එක අද මොරගහ කන්දේ මිනිස්සු තමන්ගේ උපම්බිම අත්හරිනවා රටේ සංවර්ධනයේ නාමයෙන් ඒ වෙනුවෙන් වලට වගකීම ගෙවීමක් කළ යුතුයි ඇහුම්කන් දීමක් කළ යුතුයි නැතුව තමන්ගේ වත්ත කියලා මිනිස්සු හෙට මෙට දාන්න බෑ පාන මේ දේ සිදුවෙනවා ඒ වගේම තමයි ගරු අමතුමනි ඔබතුමා දන්නවා මම හිතන මේක ඔබතුමාට ඍජුව මැදිහත් වී කරන්න පුළුවන් දෙයක් ඒක තමයි දැන් මා දන්නා දේවල් මා නොදන්නා ගොඩක් දේවල් ඇති තියෙනවා මම නිශ්චිතව දන්නවා ගොඩක් නගර තිබෙනවා ඒ නගරවල ඉන්න ව්‍යාපාරිකයන්ට නැත්නම් ජනතාවට අදාළ කරන ඔප්පු කිසිවක් නැහැ උදාහරණ දෙකක් මම කියන්නම් එකක් කන්තලේ කන්තලේ නගරය ගත්තොත් ඒකේ සුවිශාල මම හිතන්නේ 1940 කලන් වල වගේ ඉඳලා තමයි මේ ජලාශයත් එක්ක ජනතාව ගොඩනැගෙන්නේ ඔවුන්ගේ දිගු කාලීන ඉල්ලීමක් තමයි ඒ මිනිසුන්ට ඔප්පු ලබා දෙන්න කියන මම හිතන්නේ රටේ ජනාධිපතිලා අගමැතිලා ඔක්කොටම ඔක කියලා තියෙන හැබැයි කවදා ඒ ප්‍රශ්නේ විසඳලා නැහැ ඒ වගේම මේ පාර්ලිමේන්තුවේ අනුර දිසානායක මන්ත්‍රීතුමා මතු කළා ඔය දැන් මොරගහ කන්ද ජලාශයට ආසන්න ප්‍රදේශයේ තියෙන ලක්ගල හෙට්ටිපොළ නගරේ ඔප්පු ලබා දීම පිළිබඳ ගැටලුව තවම අවසන් වෙලා නැහැ ඉතින් මේ වගේ කරුණු තිබෙනව කරු අමතුමා අර ඉඩම් එක්ස්පයර් වෙන්නේ නැති නිසා ඉඩම් තියෙනවා නැත්තම් ප්‍රශ්න දිග්ගැසීලා තියෙන දශක ගණන් නෑ ඒගොල්ලන්ට බලපත්‍ර ලැබිලත් නැහැ ඔය තැන් දෙකේම තියෙන්නේ අර සර්ණ භූමි ජය භූමි එක එක භූමි එක එක නාමතුරුන්ට සම්බන්ධ නම් තියෙනවනේ රත්න භූමි එකක්වත් ලැබිලා නැහැ තේසයෙන්ද සුසාන භූමි තමයි හිමි වෙලා තිබෙන්නේ. ඒ නිසා අපි ඔබතුමා ඉල්ලා සිටින්නේ මේ නගර දෙක මම ඔබතුමා සඳහන් කරේ ඔබතුමාගේ ඉහළ නිලධාරියන් මෙතන ඉන්නවා. කරුණාකරලා අපි ඔබතුමාලගේ ඉල්ලා සිටිනවා අඩුම ගන්න. මේ කන්තලේ හෙට්ටිපොළ නගර දෙකේවත් මම දසදහස් ගණන් මිනිස්සු මෙතන නැහැ. මිනිස්සු 3400ක ප්‍රශ්නයක් මෙතන තිබෙන්නේ. ඒ ප්‍රශ්නේ මැදිහත් වෙන්න කියලා. විසඳීම සඳහා මැදිහත් වෙන්න කියලා. ඒ වගේම ගරු සභාපතිතුමනි අපි ඔබතුමාගෙන් දැනගන්න කැමති දැන් අද මම දැක්කා මුදල් ලක්ෂ්මන් යාපා අබේවර්ධන අමතුමා මම හිතන්නේ මුදල් වැඩ බලන මුදල් අමතුමා මගේ දැනීම හැටියට එතුමාද කිව්වා මේ අක්කර 15000ක් හම්බන්තොට සහ හම්බන්තොට දිස්ත්‍රික්කයෙන් ලබා ගන්න යනවා කියලා මේ සංවර්ධන ව්‍යාපෘති සඳහා දැන් අපි මේ පිළිබඳව හම්බන්තොට දිස්ත්‍රික්කයේ මහජන නියුත්‍යන් මගින් හොල බැලුවට පස්සේ හම්බන්තොට දිස්ත්‍රික්කයේ අක්කර 15000 ලබා ගන්නවා කියන්නේ හම්බන්තොට දිස්ත්‍රික්කයේ දැනට තිබෙන කැලෑ ටිකක් ඉවර කරන්න වෙනවා. ගරු සභාපතිතුමනි මම මේ ළඟදී මම පාවිච්චි කරන වාහනේට තෙල් ගහන්න ගියා නුගේගොඩ ෆ්ලයිඕවර් එක ළඟ තියෙන පෙට්‍රල් ෂෙඩ් එකට. මම මේ ඉතාවක් කියමින් කියන්නේ. එතන අවුරුදු 70ක් විතර තාත්ත කෙනෙක් තෙල් ගහනවා. එයා මම අඳුරගෙන කතා කරා එයා මේ මත්තල ගුවන්තුරුපල ප්‍රදේශයේ ජීවත් වෙච්ච පුද්ගලෙ. ਉਹ මොකද්ද කිව්වේ? ਉਹ කිව්වා ਉਹ ඒ තුඹ වගාවෙන් ඒ ප්‍රදේශ මං හිතන්නේ වගා කරන එළවලුවක් තුඹ වගාව කරලා ජීවත් වෙච්ච පුද්ගලයෙක් කිව්වා. එයාට කෙසෙල් ලක්කරයක්ද දෙකක්ද තිබ්බා කියලා කිව්වා. ඊට පස්සේ තේක්ක ගස්වල තිබ්බකෝ ඒ තක්කරයක් දෙකක්. දැන් මත්තල ගුවන්තුරුපල හැදුවා. හැදුවට පස්සේ මොකද්ද කරේ? ඒ හදේම වෙනුවෙන් විශාල වනාන්තර ප්‍රමාණයක් එලි කරා. ඒවා දැංගලා තිනේ තමයි යා කිව්ව දේ තමයි දැන් එයා අවුරුදු 70 නුගේකොටට ඇවිල්ලා අර තමන්ගේ ජීවිතේ හොඳින් ගත කරගන්න තිබිච්ච ගම්මානේ අත්හැරලා ඇවිල්ලා එයාට මේ ෂෙඩ් එක තෙල් ගහලලා තිනේ ඇයි අර කැලෑ විශාල වශයෙන් විනාශ කිරීම නිසා ඒගොල්ලන්ගේ ගම් වලට අද අලි එනවා ඒගොල්ලන්ගේ සියලුම වගාව විනාශ කරලා තියෙන්නේ ඉතින් මම මේක එතුමාගේ ප්‍රශ්න අහතරන්නේ මම හම්බන්ත දිස්ත්‍රික්කයේ මේක අහුවමත් සුවිශාල වල්ලානි තර්ජනයක් ඇති වෙලා තිබුණා මේ විශාල වශයෙන් වනාන්තරයේදී ආව ක්‍රීම නිසා හෙලි කිරීම නිසා අපි කියන්නේ සංවර්ධනයට ඉඩම් ගන්න එපා කියලා. නමුත් ඉවත් බවක් නැතුව තමයි හම්බන්තට ගස් කැපුවේ. අද සුවිශාල අලි වල්ලාලි ප්‍රශ්නයක් ආවේ අලි ප්‍රශ්නයක් ආවිලත අලි මිනිස් ප්‍රශ්නයක් ආවිලා තිබෙනවා. දැන් අපි දැනගන්න කැමති අක්කර 15000ක් තවත් ගන්න ගියාම කොහින්ද මේවා ගන්නෙ? හම්බන්ත දිස්ත්‍රික්කයේ අපේ දැනීම හැටියට නිලධාරීන් කිරිද අක්කර 3000කට වඩා ගන්න නැහැ. ඒකට ගන්න වෙන්නේ සභාපතිතුමා ඉන්න දිස්ත්‍රික්කෙත් එක්ක. සංවර්ධන සඳහා ඉඩම් ගන්න එක වෙනම දෙයක්. දැන් ආයෝජක එන්න කලින් අපි මොකද කරන්නේ කරු සභාපතිතුමා? ආයෝජක තාම අවිල්ලත් නැහැ. ප්ලෙජ් කළත් නැහැ. අසං කළත් නැහැ. අගමැතිතුමා චීනදි හම්බුනාම කියපු කතාවක් තියෙනවා. දැන් අපි මේකට මෙහෙ කැලා ඉල්ල ගන්න අක්කර 15000. අපි කොච්චර කර්මාන්ත කලාප හදලා තියෙනවද අමැතිතුමා? නිකරටි කර්මාන්ත කලාපයක් තියෙනවා. දැන් එකට ගියොත් එමයි දැන් ඩයිනෝසෝරස්ලා ඉන්නත් පුළුවන්. ගිරිඋල්ල කර්මාන්ත කලාප තියෙනවා. ගොඩක් කර්මාන්ත කලාප අර කටි කළා ඉඩම් කටි කළා විතරුණා ඉඩම් වගේ. කර්මාන්ත කලාප අවශ්‍යයි. හැබැයි බලන්න මේ හදපු කර්මාන්ත ශාලා කර්මාන්ත කලාප වලින් කොච්චර ප්‍රයෝජනයක් කරන් තියෙනවද කියලා.
ඔබතුමා තමයි නඩ දෙකක් තියෙනවා.
හොඳයි. ඒ නිසා මම ගරු අමතුමන් ඉල්ලාසක ඔබතුමා තමයි ඉඩම් පිළිබඳ ප්‍රායෝගික බාරකරුවා මේ රටේ ජනාධිපතිවරයා ප්‍රායෝගිකව මැදිහත් වෙන්නේ. ඒ නිසා අපි ඔබතුමාගේ ඉල්ලාසන හම්බන්තොත් දිස්ත්‍රික්කෙන් අක්කර 15000 දෙනවා කියලා කියන්නේ හම්බන්තොත් දිස්ත්‍රික්කේ මිනිසුන්ගේ ජන ජීවිතය සම්පූර්ණයෙන්ම අවුල් කරනවා. ඊපස්සේ එයාපෝට් එකේ දැන් මොනරුණින් ඉන්න සැර අලියේ. දැන් මොනරුණින් අලියේ එයාපෝට් එකට. ඒ නිසා ඒ වගේ ඉෂා අක්කර 15000ක් අපි හිතන්නේ අවශ්‍යයි කියලා චීන සමාගම් ඇවිල්ලා මම හිතන්නේ එතන දාන්න යන්නේ ෆාම් එකක් නෙමෙයි. දැන් සමාගම් 150 එනවා කියන්නේ සභාපතිතුමා. එක සමාගමකට අක්කර 100 ගානේ ඕනද එතකොට අක්කර 15000ක් ಇಲ್ಲ? ඒගොල්ලෝ බොයිතම් කරන්න දෙන්නේ ලංකාවට. එහෙනම් කමක් නැහැ. බොයිතම් කරන්න නෙමෙයි හයිටෙක් ඉන්ඩස්ට්‍රීස් එක එනවා කියන්නේ. රයිට්. ඒ නිසා අපි ඒකත් ඔබතුමාගේ අවධානයට යොමු කරමින් ඒ වගේම අපි ඔබතුමා ඉල්ලාසන අවසාන වශයෙන් නාගරික ඉඩම් නැති ජනතාවට නාගරික මං කියන්නේ අගනාගරික නෙමෙයි නාගරික ප්‍රදේශවල ඉඩම් නැතිව ඉන්න ජනතාවටත් යම් ආකාරයක සහන ණය ක්‍රමයක් මත හරි කොබුතුමාලගේ ව්‍යාපෘතියක් මගින් හරි ඉඩම් ලබා දීම සඳහා කල්පනා කරන්න. මොකද ඉඩම් නැති අය වැඩි ප්‍රමාණිකූල වැඩිමෙන් ඉන්නේ නාගරික ප්‍රදේශවල. ගානට ගියක් ගන්න විදියකුත් නැහැ. මුදලක් ඇත්තෙත් නැහැ. ඒ නිසා අගනාගරික ප්‍රදේශයේ නෙමෙයි මම කියන්නේ නාගරික ප්‍රදේශවල ඉඩම් නැති ජනතාවට ඉඩම් ලබා දීමෙන් ඔබතුමා යම් වැඩපිළිවෙළක් සකස් කරන්න කියලා ඉල්ලා සිටින්මින් මගේ කතාව අවසන් කරනවා. ස්තුතියි.